साधु दिदहस दाहत वसरे पश्चिनी मासे इसी एक्विनिदा भावना वेल सटहन अभी मुलिम अपे सित संविधाने करगमु सकसागमु आध्यात्मिक सुय अवबोध करगेनीम उदिशा මුලින්ම හොඳින් තමන්ගේ මනස ඍජු කරගන්න. උජුන් කායන් කියන එකෙන් අදහස් වෙන්නේ සතර සතිපට්ඨානේ නෙමෙයි. කොන්ද කෙලින් තියාගන්න එක නෙමෙයි. මොකද සතර සතිපට්ඨානේ මේ හතර ඉරියව්වෙම පුළුවන් එකේ කොන්ද කෙලින්ම තියෙන්න උවමනාවක් නැහැ. හැබැයි මොලේ හරියට කෙලින් තියෙන්න ඕන. එතකොට මේ කය කියලා මතක් කරන්නේ මේ ආධ්‍යාත්මික ශරීරයේද එනිසා ඒ ආධ්‍යාත්මික කොන්ද හොඳින් කෙලින් තියෙන්න ඕන උජුපටිපන්නව තියෙන්න ඕන විවෘතව නිදහස්ව ඍජු ගුණයකින් යුක්ත වෙන්න ඕන දැන් ඒක ඔබ මෙතන හදා ගන්න ඕන මේ වෙලාවේ බලන්නේ ඒ ඍජු ශරීරයේ තියෙනවද කියලා ඔබේ ආධ්‍යාත්මය තුල. හොඳයි. ඒ ඍජු ශරීරයෙන් යුක්තව නිහඬවන්න ආධ්‍යාත්මිකව නිහඬව සංසුන් වන්න. හුදු සමාධියක් නොව ඔබ අපේක්ෂා කළ යුත්තේ ඔබේ ආධ්‍යාත්මික ගැටලුවට විසඳුමක්. පළමුවෙන්ම තමන්ගේ ඥාන දර්ශනය එහෙම නැත්නම් අපි කියනවා දැක්ම තුල ප්‍රශ්න තියෙනවද දැක්ම නිවැරදිද දැක්ම ඍජුද දැක්ම පැහැදිලිද කියලා බලන්න ඕන. ඒ දැක්ම තුල ගැටලු තියෙනවා නම් ඔබ විඳින ගැටලු විඳවන ගැටලු තියෙනවා නම් ආන් මේ ටික තමයි ඔබට තියෙන කර්මස්ථානය. කෙලෙස් සුබේ කරගෙන සිටියොත් කවදාවත් අපිට පුළුවන් කමක් නැහැ ඔබව නිවැරදි කරන්න. ඒක ස්වභාවය තමයි. අපි කැමති නැහැ අපේ කරගත්ත දෙයක දොස් අහන්න. ඒක තමයි ස්වභාවය. මගේ පුතාගේ, මගේ දුවාගේ, මගේ බිරිඳගේ, මගේ කාර්කේ, මගේ ඉඩම කඩමේ, මගේ ගේ දොරේ දුස් කියනකට මම කැමති නැහැ. එහෙමනම් ඔබේ සිතට දුස් කියනකට කැමති කිසිසේත්ම කැමති නැහැ. එහෙනම් මේ ධර්මයේ තියෙන පින්නතුනේ කෙලෙස් මගේ කරගත්ත කෙනෙකුට නෙමෙයි. හරිම විවෘත මනසක් තියෙන අර මමත්වයේ මානය මමත්වයේ කෝණේ නැති අයට යමකින් නිදහස් වෙන්නට තියෙන අවකාශය සැලසෙන්නේ එතන මමත්වයේ කෝණේ නැති වුණොත් පමණයි. සත්‍ය අවබෝධ වන්නේ මමත්වයේ කෝණේ නැති වුණොත් පමණයි. ඒක මමත්වයට සම්බන්ධ වුණොත් සත්‍ය අවබෝධ වන්නේ නැත. එනිසා ඔබ ධර්මයේ ස්වාගෙන යන්නේ ධර්මයේ පරේක්ෂණය කරන්නේ හොඳින් මතකයේ තබා ගත යුතුයි මමත්වයෙන් තොරවයි මමත්වයේ ස්වරූපයකින් ධර්මය දිහා බලන්නේ හුඟන් දෙන්නේ. එවුන් කන් දුන්නට ඵලදායි වෙන්නේ නැහැ. මුණින් අතට හරවපු කලයකට වතුරවක් කරනවා වගේ කිසි වැඩක් නැහැ. මොකද ඔහුගේ මමත්වයේ තුල ඔයා එතනත්ත ඉන්න නිසා. අපි මේ කිසි දෙයක් ගන්න මතක් කරනවත් අතහරින්න මතක් කරනවත් නෙමෙයි. මේ ගැනීම් සහ අතහැරීම් තුල නිර්මාණය වෙච්ච මමත්වයේ දෙස හැරි බලන්න. මොකක්ද අපි මමත්වය කියලා ගන්නේ? මොකක්ද අපිට මමත්වය කියලා මම කියලා මේ තියෙන්නේ? යම් වේදනා සමුදායක්, යම් බලාපොරොත්තු සමුදායක්, යම් ගැටීම් සමුදායක්, යම් පුජ්‍යල නිර්මාණයක් පමණයි තිබෙන්නේ, සත්‍යයක් නැත. හැම විටම මනුෂ්‍යයාට වමනා කරලා තියෙනවා යමක් ගැනීමෙන් සුවයක් ලබන්න, යමක් ලබා ගැනීමෙන් එකතු කර ගැනීමෙන් ආඩ්‍ය වීමට බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ධර්මයේදී තියෙන්නේ මේ සංස්කාර ලෝකයේ කිසිදු දෙයක් ගැනීමෙන් ඔබට ආඩ්‍ය වන්නට, සතුටු වන්නට, පූර්ණත්වයට පත්වන්නට හැකියාවක් නැත, පුළුවන්කමක් නැත. සියලු සංස්කාරක ධර්මයෝ වෙනසෙන සුළුයි, නැති වෙන සුළුයි, අප්‍රමාදී භවට පත් වෙන්න කියලා. ඒ කියන්නේ අප්‍රමාදී ප්‍රමාදයි කියන්නේ කොයි බහරි නතර වෙලා ඉන්න ඔයා. කිසිම තැනක නතර නොවිච්ච කෙනෙකුට තමයි අප්‍රමාදී පුජ්‍යලයා කියලා කියන්නේ. බලන්න ඔබ දිහා, ඔබ නතර වෙලා ඇති කොහේ හරි. ආනේ තැනත්තර කියන ප්‍රමාද වෙනව ඇයි? අපි කඩේකට හරි ගියොත් එහෙම එයා ඒ කඩේ දිගටම නතර වෙනව මොනවා හරි ලස්සන දෙයක් දැකලා. අපි කියනවා එයා ප්‍රමාදයි, එයා එතන නතර වෙලා. ඒ වගේ ඔබේ දෘෂ්ටි නතර, ඔබ නතර වෙනවා. ඔබේ දෘෂ්ටි නතර, ඔබ නතර වෙනවා. ඊට පස්සේ අර අමෘත පදයට ළඟා වෙන්නේ නැහැ. මේ නිර්වාණය කියන තත්ත්වයට ළඟා වෙන්නේ නැහැ. ඇයි ඒ දෘෂ්ටි අතර නතර වෙච්ච නිසා? සත්‍ය අවබෝධ නොවන්නේ දෘෂ්ටි ගත වීමක් නිසාමයි. ඒ මමත්වයේ හරහාමයි ක්‍රියාත්මක වන්නේ. සාගන ලේසි වෙන්නයි මතක් කළේ, මමත්වයේ හරහාමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අඩුකමක් වෙන්නත් පුළුවන්, යමක වැඩිකමක් වෙන්නත් පුළුවන්. වීර්යය අඩු වුණොත් ඒත් නතර වෙනවා. වීර්යය වැඩි වුණොත් ඒත් නතර වෙනවා. ශ්‍රද්ධාව අඩු වුණොත් ඒත් නතර වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් ඒත් නතර වෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන ඒ ප්‍රතිපදාව පින්නතුනේ තෝරගන්න හරිම වටින කාරණයක් ඒක. කොහොමද අපි මදහත් තත්වයට පත් වුණා කියලා දකින්නේ? ඉහළ යන්නේත් නැතුව පහළ යන්නේත් නැතුව මැද තත්වයට හරියට පත් වුණා කියලා තමන්ගේ මනස තමන් දැනගන්නේ කොහොමද? අන්න විඳීම් විඳවීම් නැති වෙනවා. ගැඹුරු ආධ්‍යාත්මය තුළ විඳීම් විඳවීම් නැති වෙනවා. ඇලීම් ගැටීම් නැති වෙනවා. අන්නේ මධ්‍යම ප්‍රතිපදාව තමයි තමන්ගේ ආධ්‍යාත්මික දර්ශනය බවට පත් වෙන්න ඕන. ඉතින් පුජ්‍යලේකු යොදාගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නට උත්සාහ කළාට කවදාවත් බෑ. පුජ්‍යලේකු යොදාගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න හැදුවට කවදාවත් පුළුවන් කමක් නෑ. ඒ කියන්නේ අපි කනුව මොනවා හරි ඉඳලා ඒ කනුව කවදාවත් නොකැඩී නොබෙදී තියෙන දෙයක් බවට පත් කරන්න බෑනේ. පුජ්‍යලත්වය කියලා කියන්නේ මේ ලෝකේ සංස්කාරක ධර්ම එකතු කරලා හදන දෙයක්. මොහොතක් බලන්න ඔබේ පුජ්‍යලත්වය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අපි කියනවා පෞරුෂය කියලා එකක් අපි එකක් තියාගෙන ඉන්න ඕනේ සමහරලාට. ඒක හැදිලා තියෙන්නේ මොකෙන්ද කියලා බලන්නකෝ. කොයි විදියටද ඒව ගොනු කරගෙන තියෙන්නේ? ඔබ විමර්ශනය කරන්න මා ඒ දේ ප්‍රකාශ කළ යුතු නැහැ. එහෙම දෙයක් තියෙනවද ඔබට? නැද්ද? තියෙනව නම් නැහැ කියන්නත් එපා. නැත්තම් තියෙනවා කියන්නත් එපා. ඔබේ පුජ්‍යලත්වය ඔබ නිර්මාණය කරගෙන තියෙන්නේ කොයි කොයි විදියටද? කොහොමද පුජ්‍යලත්වයක් ගොඩනගන්නේ? තවත් හරියට ඒ පිළිබඳව විග්‍රහ කරනවා නම් අපි විමසුවොත් ඔබේ නිවස හැදිලා තියෙන්නේ කුමකින්ද කියලා ඔබට කියන්න පුළුවන්. මේක යකඩ වලින්, ලී වලින්, දැව වලින්, සිමෙන්ති වලින්, වැලි වලින්, ගල් වලින් ආදී වශයෙන් කියන්න පුළුවන් මහා ගොඩක්. අන්න ඒවයින් තමයි ඔබේ නිවස ගොඩනැගිලා තියෙන්නේ. මා ඒ වගේම විමසන්නේ ඔබේ පුජ්‍යලත්වය, මමත්වයේ ගොඩ නැගී ඇත්තේ කුමක් පදනම් කරගෙනද? කුමක් කුමක් එකතු පහදු කළද? ඔබ ඒක පරේක්ෂණය කළම ඇත්තෙම ලබාගත යුතු උත්තරයක් ස්වාමින් වහන්සේ විසින් ලබා දිය යුතු උත්තරයක් නෙමෙයි. ලිඳ ඇතුලේ තියෙන දේ මම ලිඳ ඇතුලට එබිල බලලා අර අනික් කෙනාට ඒක කියලා වැඩක් නැහැ. අපි අඳ ගහලා පෙන්වන්න ඕන ඔබත් එබිල බලන්න කියලා. ඒ නිසා ස්වාමින් වහන්සේට කියන්න පුළුවන් ඒකේ උත්තරේ. නමුත් ඒක වැඩක් නැහැ. ඔබත් ඒ එබි බලන්න, තේරුම් කරගන්න. කුමකින්ද සැකසීලා තියෙන්නේ? ඒ නිසා ඔබ මතවාද රැස් කරන කෙනෙක් නෙමෙයි, දර්ශනය ප්‍රත්‍යක්ෂතාවය රැස් කරන කෙනෙක් වෙන්න ඕන. මතවාද මොකටද? මතවාද හොඳයි අඥාන සමාජයකට. එදිනේ ආගමික මතවාද, ජාතික මතවාද, දේශපාලන මතවාද ඔක්කොම මත විතරයි, ඒක වැඩක් නැහැ. විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් මතවාදවලට ඉඩ දෙන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂතාවයට ඉඩ දෙන්නේ. ඒ නිසා ඔබ දාර්ශනිකයෙක් විය යුතුයි. ප්‍රත්‍යක්ෂතාවයට ඉඩ දෙන ඔබට දැන් තේරෙනවා ඇති ඔබේ පුජ්‍යලත්වයේ කුමන කුමන අමිද්‍රව්‍ය සමූහයකින්ද එකතු වෙලා තියෙන්නේ. ඒකත් මතවාදයකින් ගන්න එපා. පොතින් අරගෙන මේවා මේවා නිසා නේද පටිච්ච සමුප්පාදේ මේකෙන් නේද හැදෙන්නේ කියලා මේ මතවාදී ප්‍රකාශ කරන්න එපා. සත්‍ය අවබෝධ කර ගැනීමට එහෙම කිසිම ආගමක් ඕනේ නැහැ. සත්‍ය අවබෝධ වූවෙකුගෙන් සත්‍ය අවබෝධ කරන්නට පුළුවන් කිසිම ආගමික වචනයක් අවශ්‍ය කරන්නේ නැහැ. සත්‍යත් ලෝකේ ආගමිකකරණය කරන්න හදනවා. සත්‍යත් ලෝකේ ජාතිකකරණය කරන්න හදනවා වෙන්න බෑ. ඒක මේ ධර්ම සත්‍ය අවබෝධ නොවුව යන අතර තියෙන ප්‍රශ්නයක්. සත්‍ය අවබෝධ වූවන් අතර සත්‍ය ආගමිකකරණය වෙන්නේ නැහැ. පුජ්‍යලිකකරණය වෙන්නේ නැහැ. රටක සීමාවක් වෙන්නේ නැහැ. මේ උදාරතර පැහැදිලි කරන තැන ධර්මයෙන් පැහැදිලි කරන තැන ඔබ දැකිය යුතුයි. ස්වාමින් වහන්සේ කුමන දෙයක් ඉලක්ක කරගෙනද මේ දේශනා කරන්නේ කියලා ඔබ ඒ දේ පැහැදිලිව දැකිය යුතුයි. චක් කිව්වන් යන හෝ කිව්වන් අතර වෙන කෙනෙක් නෙමෙයි. මේක කරන්න කිව්වන් කරන, නොකරන්න කිව්වන් නොකරන කෙනෙක් නෙමෙයි. විවෘතව පරේෂණය කරන නිර්භය සිංහ රාජෙක් වාගේ ආධ්‍යාත්මය අවදි විය යුතුයි. ඒ අමූර්ත පදය ඔබ දකින්නවද? ඒකට හේතුව ඒක අමූර්ත පදය කියලා කියන්නද හේතුව පින්නතුනේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එතන තියෙනවා. මිනිස්යාව සෑහීමටපත් වෙන්නේ හැම දෙයක්ම තිබුණොත්නේ. ඒ වගේ මේ අමූර්ත පදය තුල සියල්ල තිබෙනවා. ඒ කියන්නේ සෑහීම තිබෙනවා. ශාන්ත භාවය තිබෙනවා. පූර්ණත්වය තිබෙනවා. නිවීම තිබෙනවා. ඇත්තෙම ඔබේ සිත දිහා බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. ඒක මහ මෝඩකම. ගැටලුවක් තියනවා නම්, පැටලිච්ච තැනක් තියෙනවා, ඒක දිහා බලන්න ඕන. ඒත් බලන්න ඕන ඒක විසඳ ගන්න. ඔබේ කාර්යයේ රෝදි හුලම් බහිනවා. කවුරු හරි කියනවා රෝදි හුලම් බැස්සනම් බලන්න ඕන කියලා. වටේ කැරකිලා ගියා මිනිස්සයා බෙඩිපස්සේ රෝදි දකුණු පැත්තේ හුලම් බැහැලා තියෙන්නේ. හාමුදුරු කියලා තිබ්බේ රෝදි හුලම් බහිනවා නම් බලන්න කියලා. මිනිහා ගිහිල්ලා රෝදි හුලම් බහපු රෝදි දිහා බලාගෙන ඉන්නවා. එළි වෙනකම් බලන් ඉන්නවා, රෑ වෙනකම් බලන් ඉන්නවා, ආයි රෑ වෙනකම් බලන් ඉන්නවා, ආයි එළි වෙනකම් බලන් ඉන්නවා. හුලම් බහපු රෝදි දිහා වැඩක් තියෙනවා. රෝදි දිහා බලන්න කියන්නේ ඒක ඉක්මනින් තේරුම් ගන්න නැත්තම් මේ වෙන රෝදයක් පන්නන්න ඉන්නේ. හුලම් බහපු රෝදේ පන්නල මාරු කරගන්න. ඉතින් ඒ නිසා අපි මේ හිත දිහා බලන් ඉන්නවයි කියන එකත් අර බහපු හුලම් බහපු රෝදේ දිහා බලන් ඉන්නා වගේ වෙන්න එපා. ඒක ශනිකව බලන්නේ විසඳුමක් සපයන්න මිසක් ඒක දිහා බලන් ඉඳීමෙන් ඇති පළක් වෙන්නේ නැහැ. ඔය හිතට විසඳුමක් නැහැ. ඔය හිත දිහා බලන් ඉන්නවා. ඒකත් හරියට අර හුලම් බහපු රෝදේ දිහා බලන් ඉන්නවා කියන තමයි. හැබැයි ඉතින් ක්‍රමවේදයක් දන්නේ නැත්තම්, ඒක මාරු කරගන්න ක්‍රමයේ දන්නේ නැත්තම්, තාක්ෂණයේ දන්නේ නැත්තම් හුලම් බහපු රෝදේ දිහා බලාගෙන ඉඳී හැමදාම. ඒ නිසා ඔබට ගැටලුවක් ඇති වුණොත් ඒ ගැටලුව තුල තමයි ඔබ බලන්නේ. ඒ ගැටලුව දිහා බලනවා කියන්නේ වහාම ක්‍රියාමාර්ගයක් ගන්නටයි කියලා ඔබ තේරුම් කරගන්නට ඕන. ඉක්මනින් ඔබට වෙනස් වෙන උමනා තත්ත්වය ඔබට තේරිලා තියෙනවා. ඊළඟට දන්නවා ඔබ මම මේ උත්සාහ කරන්නේ භාවනාවට ගිහිල්ලා මම මෙන්න මේ තත්ත්වයට වෙනස් වෙන්න. ඔබට එහෙම අරමුණක් තියෙනවද? අපි එළියට බහලා ගමනක් යනකොට කොහෙද යන්නේ කියලා අහන මම යනවා නුවර. මම යනවා නුවර එළියට. මම යනවා කකරගමට. මම යනවා ගාල්ලට කියලා කියන්න පුළුවන්. එතකොට ඔබට වෙනස් වෙන්න ඕන තත්ත්වය ඔබේ ආධ්‍යාත්මය තුළ තියෙනවා. ඔබ යන්න ඕන තැන ඔබට තියෙනවා. ඒ නිසා ඔබ ගමනක් යනවා. හැබැයි අරමුණක් නැතුව, නිවන පිළිබඳව අරමුණක් නැතුව, දර්ශනයක් නැතුව ඔබට උවමනා වෙනස් වෙන්න ඕන කොහොමද කියලා ඔබ දන්නේ නැතුව එළියට බැස්සොත් කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට දර්ශනයක් තියෙන්න ඕන මම වෙනස් වෙන්න ඕන මෙන්න මේ විදියට කියලා. ඇත්තම ඔබට ඒ දේ තියෙනවද නැද්ද? ඔබ තුල බලන්න ඒක. ඔබේ මල්ලේ එක තියෙනවද කියලා. මට මෙන්න මේ විදියටයි වෙනස් වෙන්න ඕන. එහෙම දෙයක් නැත්තම් හරි අවාසනාව. අපිට මේ නිවන් මඟ ලැබුණේ කවුරුත් මේ පිළිබඳව නැකුවවත් පෙර සංසාරික පුරුද්දක් නිසා හරි. මට මතක් වෙනවා, මට තේරුම් යනවා මිනිසුන් බරක් උසලාගෙන ඉන්නවා. මේ බර බිමින් තබලා નિરાයාසයට පත් වුණොත් ආන් එතන තමයි නොමිදෙන නොකදෙන නොසිදෙන ජීවිතයේ පවතින ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එදාටයි කියලා. ඇත්තම පින්නතුනේ මම ජීවත් වෙන්නේ අවුරුදු මේ 15ක පමණ කාලයක්. අවුරුදු 30 ගණක් වයස වුණාට අවුරුදු 15ක පමණ කාලයක් පමණයි ජීවත් වෙන්නේ. අනිත් කාලය තුල ජීවිතේ තිබුණේ නැහැ. එදා තිබුණේ සේවකත්වයේ පමණයි. මොකද සේවකත්වය? දාස බව. කුමන දාස බවද? තණ්හා දාස බව. අපි හිතනවා තණ්හා දාස කිව්වම මේ මුදල් හදලා හම්බ කරන එක දිනු කරන එකට වෙන්නේ නැති මේක කියලා නෑ කිව්නොත්. එපාකමත් තණ්හාව, ඕනකමත් තණ්හාව. ඔය කවුරුත් කියලා දෙන්නේ නැහැ නේද? එපාකම තණ්හාව නෙමෙයි කියලා හිතන්නේ. එපාකම කියන්නේ තණ්හාව. ඒක යාගේ එපාකමේ තණ්හාව. අරක ඕනකමේ තණ්හාව. දැන් ඕක කියලා තේරුම් ගන්නට තරම්වත් ශක්තිමත් වෙලා ඉන්න ඕන. ගැටීම තණ්හාව කියලා දන්නේ නැහැ. ඈ? යාගේ කැමැත්තක් ඉෂ්ට කරන්න නෙමෙයි දේ උත්සාහ කරන්නේ. ගැටෙන්නේ මං කැමති මේක මෙහෙම වෙනවට. ඒකයි ඒක ගැටෙන්නේ. මෙන්න මෙතනින් විශේෂයෙන් නෙවැරදි වුණොත් මුළු මහත් බෞද්ධ සමාජයම නෙවැරදි වෙනවා. ගැටීමත් තණ්හාව කියලා. එපාකමත් තණ්හාව කියලා. පිළිකුලත් තණ්හාව කියලා. නිවන් දකින්න උමනාකම. කෙනෙක් වරදවා ගත්තොත් ඒක තණ්හාව වෙනවා. කෙනෙක් ඒක හරියට ගත්තොත් තණ්හාව දුරු කිරීමට හේතු වෙනවා. ඒක කොයි වගේද කියතොත් ගින්දර හරියට භාවිතා කරොත් ගින්දරෙන් හොඳ ප්‍රතිඵලයක් ලබලා ඒ මිනිස්යා ජීවිතේට ඒකේ සුවයක් පහසුවක් කරගන්නවා. ගින්දර වැරදියට භාවිතා කළොත් ඒකෙන් විනාශයක් වෙනවා. ඖෂධයක් වුණත් එහෙමයි. වතුර ටික වුණත් එහෙමයි. කෑම ටික වුණත් එහෙමයි. රත වාහනයක් වුණත් එහෙමයි. මුදල වුණත් එහෙමයි. දැකීම වුණත් එහෙමයි. ඒක හරියට භාවිතා කළොත්, හරි වැරදියට භාවිතා කළොත් වැරදි බවට පත් වෙනවා. කොහොමද අපි මේ හරි වැරදි බව තේරුම් ගන්නෙ? අපි නිවෙන පැත්තට යන්න පුරුදු වෙන්න ඕන. හැම තිස්සෙම නිවෙන පැත්තට යන්න පුරුදු වෙන්න ඕන. කොහොමද නිවෙන බව තේරෙන්නේ? මේ ශාලාවට ආවහම ඒක ඇතුළත සිසිලසක් දැනෙනවා නම්, එළියට ගිහාම රස්නයක් දැනෙනවා නම්, කවුරු හරි ඉතින් මගෙන් ඇහුවෝ සීතල කොහොමද අඳුනගන්නේ කියලා, ඒක හරි ප්‍රශ්නයක්. මං කොහොමද ඔක උගන්වන්නේ? සීතල කොහොමද ඉගෙන දැනෙන්නේ කියලා? අපි තුල දාහය නැතිවීම සිසිලසයි. එහෙනම් ඔබගේ වේදනා දුක්ඛ දෝමනස්සය දුරු වීම ධර්මයයි. නිරවුල් භව ධර්මයයි, ශාන්ත භව ධර්මයයි. එහෙම නැති වෙච්ච වෙලාවට ආන්න තමන් තුළ දකින්න තමන්ගේ දර්ශනය තුළ ධර්මය අඩු වෙලා, ධර්මය නැති වෙලා. ඒ නිසා ඒ විදිහට අපි අඳුන ගන්නවා, නිවෙන පැත්තට ගමන් කරනවා, නිවෙන දිශාවකට ගමන් කරනවා. කාන්තාරක ඉන්න මිනිස්සේ අර ෂේම භූමියක් සාගෙන යනවා වාගේ ඔබත් මේ සාගෙන යනවා. විවිධ ඉඟි පළවෙන වෙමින් පවතිනවා. කුමන හරි ඉඟියක් අරගෙන කාන්තාරයේ අතරමත් වෙච්ච මිනිස්සෙක් ඒ පොඩි බිමක් වාගෙන යනවා වගේ, ගහකොළ ඇති ජලය ඇති තනක් වාගෙන යනවා වගේ, මූදේ අතරමං වූ මිනිස්සෙක් ගොඩබිමක් වාගෙන යනවා වගේ, මෙයා විවිධ ඉඟි ඔස්සේ මේක ලබා ගන්නවා. ඒ දෙසට ඇදෙනවා. නිවනට සමීප වෙන්න ඕන දවසින් දවස, මොහොතින් මොහොත. එතකොට නිවන කියන්නේ තමාගේ ගින්න නිවාගෙන නිවාගෙන යෑමමයි. දැන් අපි හිතමුකෝ කෙනෙක්ගේ නිවසේ ගින්නක් හටගත්තා කියලා. එයාට නිවීම පිටින් ගෙන්න බෑ. නිවන තියෙන්නේ ගේ ඇතුළෙමයි. ඒ නිසා අපිට ගිනි නිවීමේ හමුදාව ගෙන්නන්න පුළුවන්. ගිනි නිවීමේ හමුදාව ගෙන්නවා කියලා කියන්නේ නිවීම ගෙන්නවා නෙමෙයි, ගේ ඇතුළ තියෙන ගින්න නිවා ගන්න එක. ආන්න ඒ වගේ ඔබට නිවීම පිටින් ගෙන්න පුළුවන් කමක් නැහැ. නිවීම තිබෙන්නේ ඔබ තුළමයි. බැවීම තිබෙන්නේ ඔබ තුළම නම් ඒක නිවා ගැනීමම තමයි නිවීම. සමහර අය නිවන තණ්හාවෙන් හොයනවා. හම්බ වේද? හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ හදවතින්ම තමන්ට තේරිලා තියෙන්න ඕන මේ උපාදානස්කන්ධය දුකයි, මේ සංසාරේ දුකයි, මේ හිත දුකයි, සැපසේ පෙන්නුම් කළද මේ මායාවක්, මේ මුලා කිරීමක්, මේ තුල සැබෑ යථාර්ථයක් නැත කියන සත්‍ය අවබෝධය තමා තුලින්ම පැන නැගිලා තියෙන්න ඕන. එවිට එයා ධර්මය දකින්න කැමති වෙනවා ජීවිත පරිත්‍යාගයෙන්. ජීවිතය අතහැරලා ධර්මය දකින්න කැමති වෙනවා. අන්න දහම්සොඬ රජතුමා ඇතුලේ නිර්මාණය වෙන්න ඕන. ජීවිතය අතහැරලා ධර්මය දකින්න කැමති වෙනවා. යකාගේ කටට පයින්නෝනේ නේද දහම්සොඬ රජතුමා? ජීවිතය අතහැරලා ධර්මය දකින්න කැමති වෙච්ච කෙනෙකුට විතරයි වෙන්නේ. අවසාන මොහොතේ අනිවාර්යෙන් ධර්මයේ දකීමට කිට්ටු වෙනකොට එයා තුල ඇති වෙන ඒ වේගය වේගවත් බව බලය මොකද්ද? දහම්සොඬ රජුරුවන්ගේ වේගය හට ගන්නවා මයි පිනතුන. ඒක මා තුලත් හටගත්ත ධර්මය අවබෝධ කළා නම් ලෝකේ හැම කෙනෙක් තුලම ඒ උද්වේගය හටගත්තා. හටගෙන මරණයට පයින්න එයා ජීවිතේ දන් දෙන්නේ බණපදේ අහලා අවබෝධ කරගෙන යකාගේ කටට ආහාරය පිණිස පනින්නේ. ජීවිතේ අතහරිනව, ජීවිතේ දන් දෙනව, මරණයට පූජා කරනව, ධර්මයෙන් අවදි වෙනව. එහෙමනම් ඒ ආධ්‍යාත්මික මරණය කියන තැනද තමන්ගේ ජීවිතයේ පරිත්‍යාගයේ වෙන තැන තමයි දර්ශනය කියන එක පහළ වෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා ආයි මැරෙන්නේ නැහැ. බුදුවරු ආයි මැරෙන්නේ නැහැ. මොකද? මැරෙන්නේ දෘෂ්ටියක්. මැරෙන්නේ තණ්හාව. මැරෙන්නේ ආශාව. මැරෙන්නේ මමත්වය. මමත්වය දුරු කරපු, දෘෂ්ටිය දුරු කරපු, තණ්හාව දුරු කරපු උන්වහන්සේලා ආයි මැරෙන්නේ නැහැ. අමරණීයයි. මැරෙන්නේ නැති නිසා උපදින්නේ නැහැ. ඒකයි සිද්ධිය. එහෙම නැතුව මැරිලා නූපදී ඉන්න එකක් නෙමෙයි නිවන කියන්නේ. නොමැරෙන නිසා නූපදින එකක් තමයි නිවන කියලා කියන්නේ. ඒ මැරෙන්නේ නැත්තේ මහන්සලා තේරුම් අරගෙන ඉවර යථා අවබෝධය කරලා ඉවරයි. මේක මැරෙන්න දෙයක් නෑ කියලා. ඒත් ඔබ ළඟ මැරෙන්න තියෙනවද නැද්ද කියලා බලන්න දෙයක්. ඔබ මැරෙන කෙනෙක්ද? මැරෙන කෙනෙක් නම් කුමක්ද මැරෙන්නේ? කුමක්ද ඔබේ මරණයට පත්වන්නේ? අන්න මේ ඇස මගේ, මේ කන මගේ, මේ නාසය මගේ, මේ දිව මගේ, මේ ශරීරය මගේ, මේ අතීතයේ මගේ, මේ වර්තමානයේ මගේ, මේ අනාගතයේ මගේ කීකේ මමත්වයෙන් සතුටු වෙච්ච අය මමත්වයෙන්ම විඳවනවා. ඒකයි ස්වභාවයේ ලෝකේ. මම කරගත්තාම අතීතය මගේ මගේ, අතීතයේ මේ වගේ, දැන් වර්තමානයේ මේ වගේ. සමහර අය අතීතයේ දුප්පත් දැන් මම පෝසත් කියලා හිතනවා. තවත් සමහර අය අතීතේ මම පෝසත් දැන් මම දුප්පත් කියලා හිතනවා. දෙගොල්ලම ඉන්නවනේ මේ සමාජයේ. අතීතේ මං හරිය ගැටළු වල හිටියා, දැන් වර්තමානයේ සැහැල්ලුවෙන් ඉන්නවා කියලා හිතනවා. සමහර අය අතීතේ මම සැහැල්ලුවෙන් හිටියා, දැන් වර්තමානයේ ගැටළු තියෙනවා කියලා හිතනවා. ඇයි මේ මමත්වය? මමත්වය දුරු කළා වූ කෙනෙකුට අතීතය හෝ වර්තමානය නැත. මේ දර්ශනය, මේ ගුණය පවතින දහම කුමක්ද? ඔබ ගැඹුරු නුවණින් එය දැකිය යුතුයි, අවබෝධ කළ යුතුයි. හැමදාම අර බහැපු උලම් බහැපුට අයරග දිහා බලාගෙන ඉන්නවා වාගේ ඔය හිත දිහා බලාගෙන ඉඳලා වැඩක් නෑ. අපි හිත වෙනස් කරගන්න ඕන. හිත පන්නලා හදන්න ඕන. ටයර් එක පන්නලා ටයර් එකක් දාන්න ඕන. ඒ වගේ අපි හිත වෙනස් කරන්න ඕන. අපි වෙනස් වෙන්න බයයි. ඇයි ඒ? වෙනස් වුණොත් තියෙන දේවල් නැති වෙයි කියලා බයයි. මම කියන්නම් බය වෙන්න එපා. කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. මනසේ දෘෂ්ටිය පමණක් සිඳී යනවා පමණයි. ඉතින් ඇත්තෙන්ම අපි ළඟ ඔය තියෙනවයි කියලා තියෙන්නේ දෘෂ්ටිය. දැවනේ තියෙනවයි කියලා තියෙන්නේ දෘෂ්ටිය තියෙන්නේ. ඒ දෘෂ්ටිය හෝම තියෙනවා. දැන් අපි ඔන්න උදාහරණයක් කියමු. කාට හරි ඔළුවත ගන්න කියලා කෙනෙක්ගේ, එයා හොඳට ඔළුවත ගගා ඉන්නවා. ඊට පස්සේ හැමින් සැරේ පිටිපස්සෙන් එක්කෙනෙකුට ඇවිල්ලා ඉවරලා එයා අයින් වෙලා වෙන කෙනෙකුට ඔළුවත ගගා ඉන්න කියනවා. අර කෙනාගේ දෘෂ්ටිය මොකද්ද තියෙන්නේ? අර කලින් කෙනාම තමයි තාම ඔළුවත ගගා ඉන්නේ කියලා හොඳට කතා කර කර ඉන්නවා. ඒක තමයි දෘෂ්ටියේ ස්වභාවය. ඒ වාගේ මේ ලෝකේ දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ ඒ යථා තත්ත්වය නෙමේ දකින්නේ, දෘෂ්ටියමයි පේන්නේ. ඒ නිසා මේ ලෝකේ මහා දෘෂ්ටි ජාලයක්, ආගමික දෘෂ්ටි ජාලයක්, වාර්ගික දෘෂ්ටි ජාලයක්, උජ්ජල දෘෂ්ටි ජාලයකින් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් අපි පුරුදු වෙලා තියෙන අපි දෘෂ්ටිගත වෙන්න හොඳ නැහැ කියලා අනිත් දෘෂ්ටීන් වලට ඉඩ දෙන්න කියන. එහෙම එකක් නැහැ. අපි ජාතිවාදීන් වෙන්න හොඳ නැහැ කියලා අනිත් ජාතිකයන්ගේ නොහොබිනාකම් වලට, නොවැඩකම් වලට ඉඩ දෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ඔවුන් නිවැරදි කළ යුතුයි. ඔවුන්ගේ ජාතිකවාදය, ඔවුන්ගේ ආගමිකවාදය නිවැරදි කළ යුතුයි. ඔගොල්ලෝ මේ ලෝකයට මහා පිළිලයක්, පීඩාවක් කියලා උන් නිවැරදි කළ යුතුයි. ඒ වගේ ඒ නිසා අපි මේ දෘෂ්ටිගත නොවනවයි කියන්නේ සියලු දෘෂ්ටීන් වලට ඉඩ දෙනවයි කියන එක නෙමෙයි. තමන් දෘෂ්ටිගත නොවන අතර අන් අයගේ දෘෂ්ටිද සිඳලිය යුතුයි, දුරු කළ යුතුයි, ඔවුන්ද සම්මාදිට්ඨියට පත් කළ යුතුයි. එනිසා ලංකාවේ තින් ආගමක් නැති කෙනෙක් වුණත් එහෙම එයා හිතන්නේ ඔක්කොම ආගම්, ඔක්කොම දර්ශන, ඔක්කොම දෘෂ්ටි ඔක්කොටම ඉඩ දෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුදුබණ පදේ කියලා. නෑ, කිසි වෙලාවක ආගම් වලට ඉඩ දෙන්න බුදුහාමුදුරුවෝ එහෙම ඉඩ දීලා නෑ. සම්‍යක් දර්ශනේ පිහිටන්නට, ඥානයේ ගුණයේ දර්ශනය තුල පිහිටවන්නටයි බුදු කෙනෙක් ලෝකේ ක්‍රියා කරලා තියෙන්නේ. කවුරුත් එකයි, කවුරුත් ඔහේ ඉඳපු ආවේ කාගේත් විවිධ දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි වලට ගරු කරලා ඔහේ අපි බලාගෙන ඉඳිමු. එහෙම නැහැ. තමන්ගේ තියෙන දෘෂ්ටිත් සියුම් හෝ දුරු කරගෙන අන් අයගේ තියෙන මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව ඔවුන්ට පැහැදිලි කරලා අවබෝධයක් ඇති කරලා දෙන්න ඕන. හැබැයි ඒකට නම් සෑහෙන්න උපායක් ඕන. ඇයි? තදින් ගත්ත සංකල්ප දුරු කරන්න බෑ. දැන් ඔන්න මම ඔබට මෙහෙම කියන්නම්කෝ. දිව්‍ය ලෝකයක් තියෙනවා. මේ දිව්‍ය ලෝකේ උපදින්නේ අවුරුදු 29 අය ඔක්කොම. 25, 28, 29 අය තමයි උපදින්නේ. එහෙ ගියාම හරිෂෝ නොමිලේ බුරියානි හම්බෙනවා. නොමිලි රොටි හම්බ වෙනවා. හිතන පතන දේ ටක් ගාලා හම්බ වෙනවා. කාර් එකක් හිතපු ගමන් දෙයියෝ කාර් එකක් දෙනවා. ඈ කාර් එකක් මේ බිරින්දෑවරු හිතපු ගමන් බිරින්දෑවරු හම්බ වෙනවා. ඇපල් වතු හිතපු ගමන් ඇපල් වතු මැවෙනවා. දොඩම් කන්න ඕනේ කියලා හිතනන් දොඩම් මැවෙනවා. එහෙම නේද ඔයගොල්ලන්ට කියලා තියෙන දිව්‍ය ලෝක ගැන? යනිත් ආගම් වල ගැනත් එහෙම තමයි කියලා තියෙන උන්ට ඒවා. එතකොට මේ මිනිස්සු ඉතින් අර නොමිලි දොරන් කන්න, ඇපල් කන්න, බුරියානි කන්න, රොටි කන්න 29 ඉන්න ඒ වයසට යන්නේ නැහැනේ. හරි ශෝක්නේ කියලා අරකට පුරුදු වෙනවා. ඉතින් පිනුතුනේ මේක තමයි සංකල්පය කියන්නේ. දැන් මේ සංකල්පවල නෙමෙයි ඉන්නේ. සංකල්ප කොටස එක සංකල්පයක පුජ්‍යල සංකල්පයක ඉඳගෙන තව බහුවිධ සංකල්ප එකතු කරනවා. බහුවිධ සංකල්ප එකතු ඔබේම රිදෙන තැන්වලට ඔබම ඇඟිල්ල තියලා බලන්න. මම නම් එහෙම බලන්නේ. මේ මම බලන්නේ ඔයත්ගේ. ඒ නිසා ඔයත්තුම බලන්න. හැබැයි අපේ නම් අපේ ගුරුවරු බලලා තියෙනවා. රිදෙන තැන්වලට ඇඟිල්ල තියලා. ඒ ගුරුවරයෙක් ළඟට ගියා, මේ ගුරුවරයා කරපු ප්‍රකාශයක් මම ඔබට කියන්නම්. ඔබට කළොත් එහෙම කොහොමද? ඒක මට තාම මතකයි. මගෙන් අහුවා ඒ බොල තට්ටය තෝ ඔළුව බාගෙන නිකන් කන්න ලෑස්ති වුණා නේද කියලා ඇහුවා. දැන් විතරක් ඉන්න තට්ටක. ඒ බොල මුඩු මහන මේ තට්ටය ඕක නිකන් බාගෙන මේ හිත බාගෙන නිකන් කන්න ලෑස්ති වුණා නේද කියලා අහුවා. මම බැලුවා ඉතින්. කොහෙද ඇත්තේ නිකන් නෙන්නම් කන්නේ කියලා. ඉතින් ඒ වගේ ඇත්තටම ඔබ ඔබ ඔබේයි ප්‍රිය කරන දේවල් වලට ඔබ බනින්න කැමති නැහෙනේ. මම විශ්වාස කරන ඔබ නම් ආයෙත් එතෙන්ට යන්නේ නැහැ කියලා. ඇයි හේතුව? අපි අපිට බයින දැනගෙන අපි යන්නේ අපිව රිදවන තැනකට අපි යන්නේ අපි යන්නේ අපිව අගේ කරන තැන් වලට ආන්න අපිට වැරදින තැන් තේරුණා නේද ඇත්තම අපි රිදවන තැන් වලටත් නෙමෙයි යන්න ඕන අගේ කරන තැන් වලටත් නෙමෙයි යන්න ඕන අපිට අවශ්‍ය දේ කතා කරන තැනට හැබැයි මේ කතාව තුළ අගේ කිරීමකින් හෝ බැනවැදීමකින් හෝ තියෙන්නේ සත්‍ය නම් තියෙන්නේ ඒ තුලින් අපේ ජීවිතේට යහපතක් පරිවර්තනයක් නම් ඒ දේ ලබා ගැනීම සඳහා අපි සුවචවන්නට ඕනේ කීකරුවන්නට ඕනේ සක්කෝ ජූච සූජූච කියන්නේ ඕවා ඒ ගුණාංග තියෙන්න ඕන අර කර්ණීයමෙත් සූත්‍රෙහි තියෙන ලක්ෂණ තියෙන්න ඕන එහෙම නැත්නම් බෑ බුද්ධ කාලයේදී එක භික්ෂුන් වහන්සේ නමක් කොච්චර බණ ඇහුවත් රහත් උනේ නැහැ පස්සේ ගෝලයේගේ අතින් තමයි රහත් වෙන්න කර්මස්ථාන ලබා ගන්න ආවේ උපදෙස් ලබා ගන්න ආවේ දැන් ගුරුවරයා උපදෙස් බොහෝම දීදී මහාන කර කර ගෝලිය හැදුවා ගෝලිය රහත් වෙලා ගුරුවරයා රහත් උනේ නැහැ දැන් ගෝලියෙක් ළඟටම ආවා මේ කර්මස්ථාන අරගෙන කියන මෙයා හරි ඉතින් මාන්න උද්දච්චයි මට මෙච්චර ගෝලියෝ ඉන්නෝ මම මෙච්චර පන්සල් තියෙනවා කියලා ඉතින් ඇතිනේ ලස්සන සිවුරු ඇඳගෙන එහෙම පිළිවෙලට ඉන්න නිසා ඉතින් මේ ගෝලයා කිව්වා එහෙනම් මට ගුරුවරයා කියනක නොතක අසීමාන්තික අවසරයක් දෙනවා නම් මං ඔබ වහන්සේට කර්මස්ථාන ලබා දෙන්න එහෙම නැතුව ඔබ වහන්සේ ගුරුවරයා හැටියට සලකල මට බෑ උපදෙස් දෙන්න දැන් ගුරුවරයා අන්තිමට මෙරිලා ඉන්න වෙලාව නිසා ගුරුවරයා කිව්වා කමක් නැහැ කියන ඕන දෙයක් කරන්නම් ගුරුවරයා ලෙස සලකන්න එපා මට කර්මස්ථාන ලබා දෙන්න ඔබත් කැමතිද මගේ පුජ්‍යලත්වය මගේ තත්වය මගේ තානාන්තරයේ පිළිබඳව නොතකා ඔබට කරුණු කාරණා කැමති විදිහක කියන්න අවසර තියෙනවද එහෙම නැහැ අපේ තත්වෙට ගැලපෙන්න කතා කරන්න හාමුදුරුවනේ එයාට නිවන් දකින්න බෑ හොඳේ මතක තියාගන්න මොකද අර වගේ අසීමාන්තික විවෘතතාවයක් දෙනවා ගෝලයට දෙනවා ගුරුවරයා ඒ අතර තියෙන මාන්නේ හරිත ඇදී ගුරුවරයෙක් ගන්න කැමති නැහැ දැන් මේ අපේ වුණත් පෙන්ුණත් අපේ ගුරුවරු හිටියොත් එහෙම ගන්න කැමති නැහැ අපේ තියෙන දෙයක් හරි බැලලා හොරෙන් බැලලා ඒක තේරුම් ගත්තත් කල්පනා කරත් අපෙන් දෙයක් ගන්නවා කියලා තේරෙන්න ඉඩ තියාගන්නේ නැහැ ඒ තමයි ගුරු මාන්නේ හැටි මේ සමාජය තුල හදාගත්ත මාන තත්ත්වයන් වල හැටි දායක මාන්නයත් හැටි හරි தத்துவයක් තියෙන්නේ. ඔය පන්සල් වේද විහාරස්ථානවල ලේකම්ල සභාපතිලා එහෙම ඔක්කොම හිතන්නේ හාමුදුරුවන්ගේ පාලකයා මමයි කියලා. හාමුදුරුවෝ පාලනය කරන්නේ අපි කියලා. අපේ ලොකු මේ අගමැතිලා ජනාධිපතිලා ඔය මැති ඇමතිවරුන්ගෙත් තියෙන අදහස ඒක. ඒ කියන්නේ ලොකු පුටුවේ හිටගෙන ඉන්නේ ගිහිල්ලා ඉවරලා වාඩි වෙලා නේද? ත්‍යාමදුරුව එතෙන්ට දිනුනු නැති නිසා ඒක නිසා. එහෙම නැත්තම් ඒ தත්වයේ ස්වභාව ධර්මයෙන් හරි ඔවුන්ට සිද්ධ කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි මතක තියාගන්න ඕනේ කාරණේ. ඉතින් ඔබ එහෙම අවසරයක් තියෙනවා. දැන් මේ වික්ෂුන් වහන්සේට ලබා දෙනවා ගෝල නමට අසීමාන්තික අවසරයක්. හා ගුරුවරයා හැටියට නොතකා මට උපදෙස් දෙන්න. මම ඉල්ලන්නේ ඔබෙන් ඔබත් නිවන් දකින්න කැමති නම් ආනන්ද හඳුරුවන්ගේ මට ඒ වගේ අවසරයක් ඔබ ආධ්‍යාත්මය තුලින්ම ලබා දිය යුතුයි. නැත්තම් මට ඔබව හදාගන්න ලේසි වෙන්නේ නැහැ. ගුරුවරයා හැටියට සලකගෙන ප්‍රධානියා හැටියට සලකගෙන පුජ්‍යලත්වයක් පිළිබඳව අපිට ඒ පිළිබඳව මේ සැලකිලිමත් වෙමින් කතා කරන්න පුළුවන් කමක් නෑ. ඒක අර මහරජුට කතා කරනවා වගේනේ නේද? මහරජා හරි දේ කතා කරත් එසේය දේවයන් වහන්සේ කියන්නේ නෙවෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අර මිනිහ තරහ වෙනවා. ඉතින් ඕක තේරුම් ගත්තට පස්සේ මේ ආදේය මහරජා කියලා ගෝලිය ඔක්කොම ලෝකය රවුන්නෝ තොපසියලුම දෙනා දැනගෙන එය පැතිලිය කියලා කිව්වොත් නැනගනු එය පැතිලිය කිව්වොත් එසේය දේවයන් වහන්සේ එසේය. ඒ හේතුව මහරජා නිසා ඒක මේ වෙනවා. ඒ නිසා අපිට සත්‍ය පැහැදිලි කරන්න දීමේදී කවදාවත් අර පුජ්‍යලක්ෂයන් තකන්න පුළුවන් කමක් නෑ. පුජ්‍යලක්ෂයන් තකුවාම ඒක සිය කියන්න සිද්ධ වෙයි. මොකද හේතුව තරහ වෙනවනේ වෙන එකක් කිව්වොත්. ඉතින් මේ භික්ෂුන් වහන්සේට ලබා දුන්නා අසීමාන්තික නිදහසක්. ඊට පස්සේ මේ ගුරුවරයාට පළමුවෙන්ම කිව්වේ මොකන්ද? පාලමුවෙම සුවාර මඩ ගොඩක් තියෙනවා. අර මඩ ගොඩේ උඩට ගිහිල්ලා උඩපත් ලස්සනට බොහෝම පිළිවෙලට බොහෝම ආඩම්බරයට මහානායක හිමිනම වගේ හිටපු මේ හාමුදුරුවන්ට ගෝලයා කියපු කතන්දරේ තමයි. දැන් ඉතින් මූණත් බල්ලා, නිකන් යටි ඇහෙනුත් බල්ලා, ඔරවලත් බල්ලා, ඉමින් සැරේ ගියා අපෝස වගේ. ගිහිල්ලා කිව්වා උඩපණින්න කියලා. ඔබටත් දුන්නොත් ඒ වගේ කොන්දේසියක් හාමුදුරු අන්නර පිටෙන්ට ගිහලා ටික වෙලා උඩ පැන පැන ඉඳලා එනවා කියලා. ඒසුද මේ අපි දුරේ ඉඳලා ආවේ හොඳ ඇඳුම් ඇඳ බිටෙන් වල උඩ පැන පැන. අපිට ඕවා කරන්න පුළුවන් කමන්නේ. අපි යනවා රා හාමුදුරුවන්ගේ නිවන් දකින්න. ඊට වැඩිය හොඳයි අර හාමුදුරුවන්ගේ කවි බණ අහගෙන ඉන්නවා. ඔබේ ආධ්‍යාත්මය ඔබ බලන්න පරීක්ෂා කරලා. ඇත්තටම කිව්වොත් වරුවක් උඩ පැන පැන ඉන්න කියලා. සූදානම්. එහෙම නෙමෙයි නිවන් දකින්නේ යකාගේ කටට පනින්න කිව්වත් පනින්න පුළුවන් ආධ්‍යාත්මයක් ඔබට තිබිය යුතුයි. උඩ පැන පැන ඉන්න නෙමෙයි. ඔබ තාම සුදුසු නෑනේ. තාම සුදුසු තත්ත්වයට නිවන බාරගන්න සුදුසු තත්ත්වයට ඔබ හදාගෙන නැති බවයි පේන්නේ. තේරුණානේ? ඉතින් මේ භික්ෂුන් වහන්සේ ඉතින් උඩ පරිණා මුළු ඇඟේම මඩ දෙවරිලා තියාපැල නතර කළා. නෑ නෑ නැති කියන කම්පණි. ආයි තව කේන්දේ මේ මගේ ගෝලයා මට කරන හරියක් දැන් ඉතින් හැබැයි අවසර දීලා නේ තියෙන්නේ. කරන්න දෙයක්වත් නෑ. කියන හැම දෙයක්ම කරන්නත් වෙනවා. ආන්න මතක තියාගන්න ඕන දෙයක්. අර පුජ්‍යල මාන දෘෂ්ටීන් වලින් ඉඳගෙන ඒ බහුශ්‍රත බුද්ධීන් වලින් ඉඳගෙන පොතෝළුවේ තියාගෙන විග්‍රහයන් ඔළුවේ තියාගෙන මේක දකින්න බෑ. දැන් මෙතෙන්ට එනවා අපේ දරුවේ කොන්දර ත්‍රිපිටකයම පරිවර්තනය කරන්න මේ උදව් කරපු දරුවේ අපේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ ඒ දරුවත් ඉතින් ත්‍රිපිටකයම පරිවර්තනය කරන්න සූත්‍ර පිටකේ ඒ විශේෂ කොටස් ටික කටයුතු කරපු නිසා ත්‍රිපිටකයේම තියෙන සූත්‍ර ටික දන්නවා යා. ආවල් සූත්‍රය, ආවල් විග්‍රහය, ආවල් සූත්‍රය, ආවල් විග්‍රහය තියෙනවා කියලා දන්නවා. ඉතින් එහෙම කරපු එක ඒත් වෙනව මෙහෙ බණ අහන්න. සමහර අය සූත්‍රයක් දෙකක් අහලා ඉන්නේ නේ. ඒ නිසා මෙතෙන්ට එන්නේ ඇත්තෙම හොඳම temparadu වෙච්ච අය ඒක අපි පිළිගන්නවා. මොකද හේතුව ඒගොල්ලෝ දැනගන්නවා අපිට මේ පාඩම් ටිකක් නෙමෙයි අවශ්‍ය කරන්නේ ජීවිතේ පරිවර්තනයක් කියලා. ඒක ගොඩාක් වටින දෙයක් මට. ටික පිරිස වුවද ඒ ඉතාම ශක්ති සම්පන්න පිරිසක් නම් අතිශයින්ම සද්ධර්මය අවබෝධ කරවන පිරිස නම් අපිට බොහොම වටිනවා. ටිකක් වුණාට කමන්නේ ඒ කළුගල් නොවේ. එය මිනි කැටනම් ටිකක් වුවද කමක් නැහැ. ඒ මිනි කැට නම්. ඒ මිනි කැට ටික ලොක් වටිනවා. ඔබේ ආධ්‍යාත්මයේ ඉඩ අවකාශයේ සලසන්න ඔබේ තනතුරු නොතකා ඔබට අනුශාසනා කිරීමට. ඔබේ ආධ්‍යාත්මය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබට තේරෙන්න ඕන ඔබේ මමත්වය දුකයි. මම මේ අල්ලගෙන ඉන්න මමත්වය දුකයි. මමංකාරය පීඩා සහිතයි වේදනාකාරී කියලා අනිවාර්යෙන් දැනෙන්න ඕන පේන්න ඕන. ඇඟිල්ල දෙස නොබලා පෙන්වන කරුණ දෙස බලන්නට. මේ වචන දේශනා සියල්ල ඇඟිල්ලයි පෙන්වන කරුණ දෙස බලන්නට. පෙන්වන කරුණ තුල තමයි තියෙන්නේ මේ ශාන්ත වූ ස්වභාවය. සියලු දෘෂ්ටීන් සමනය කර වාසය කරන්න. සියලු සංකල්ප සමනය කර වාසය කරන්න. සමනය කරනවා කියන්නේ දුරු කරනවා කියන එක. දුරු කර වාසය කරන්න. සියලු සමාධීන් දුරු කර වාසය කරන්න. සියලු සිහියවල් දුරු කර වාසය කරන්න. සිහිය ඇතුව ඉන්න නෙමෙයි කියන්නේ. සිහිය දුරු කරලා වාසය කරන්න. සිහිය දුරු කරලා වාසය කරන්න. සමාධිය දුරු කොට වාසය කරන්න. දෘෂ්ටිය දුරු කොට වාසය කරන්න. සංකල්ප දුරු කොට වාසය කරන්න. උත්සාහය දුරු කොට වාසය කරන්න. ජීවිතය දුරු කොට වාසය කරන්න. සිහිය දුරුකොට වාසය කරන්න. සමාධිය දුරුකොට වාසය කරන්න. බලන්න මොන තරම් ශාන්තද කියලා. හොඳ නැද්ද? මට නම් හරි හොඳයි. සිහිය දුරුකලාට පස්සේ පුදුමාකාර සෝයා. සමාධිය දුරුකලාට පස්සේ පුදුමාකාර සෝයා. දෘෂ්ටි දුරු කළාට පස්සේ පුදුමාකාර සෝයා. සංකල්ප දුරු කළාට පස්සේ පුදුමාකාර සෝයා. ඇස දුරු කළාට පස්සේ පුදුමාකාර සෝයා. කන දුරු කළාට පස්සේ, නාසය දුරු කළාට පස්සේ, දිව ශරීරය දුරු කළාට පස්සේ, සිත දුරු කළාට පස්සේ, දුරු කරනවා. එහෙම නැත්නම් නිරෝධ කරනවා, අතහරිනවා කියලා ওই වචන දුරු කළාට පස්සේ පුදුමාකාර සෝයක්. ඇයි? දෘෂ්ටි නැති බව සපායේ, සංකල්ප නැති බව සපායේ, සතිය නැති බව සපයි, සමාධිය නැති බව සපයි. සමාධිය නැති බව සැපයි. සිහිය නැති බව සැපයි. බලන්න ඔබ පීඩාවට පත් කරන්නේ ඔබේ සිහිය. ඔබ පීඩාවට වෙහෙසට පත් කරන්නේ ඔබේ සමාධිය. ඔබ පීඩාවට පත් කරන්නේ ඔබේ දෘෂ්ටිය. ඔබ පීඩාවට පත් කරන්නේ ඔබේ සංකල්ප නොවේද කියලා. දෘෂ්ටි නැති කිරීමේ භාවනාව, සංකල්ප නැති කිරීමේ භාවනාව, වචන නැති කිරීමේ භාවනාව, උත්සාහය නැති කිරීමේ භාවනාව, ජීවිකාව නැති කිරීමේ භාවනාව, ක්‍රියාවලිය නැති කිරීමේ භාවනාව, සමාධිය නැති කිරීමේ භාවනාව, සිහිය නැති කිරීමේ භාවනාව, සමාධි නැති බව සම්මා සමාධියයි, සිහිය නැති බව සම්මා සතියයි, ක්‍රියාව නැති බව සම්මා කම්මන්තයයි. ජීවිකාවක් නැති බව සම්මා ආජීවයයි, උත්සාහයක් නැති බව සම්මා වායාමයි, වචන නැති බව සම්මා වාචාවයි, සංකල්ප නැති බව සම්මා සංකප්පයයි, දෘෂ්ටි නැති බව සම්මා දිට්ඨියයි. ඒ නිසා ඒ මහා ලෝව තියෙන ශ්‍රේෂ්ඨතම සමාධිය, ශ්‍රේෂ්ඨතම සුවය, ශ්‍රේෂ්ඨතම නොමිදෙන නොකිදෙන නොවනස්වන අනන්ත අපරිමාණ ඒට සමාන ලෝකයේ ශ්‍රේෂ්ඨ ධර්මයක් නැතය. ඒට සමාන ලෝක ශ්‍රේෂ්ඨ ධර්මයක් නැත. සිහිය නැතුව වාසය කරන්න, සතිය නැතුව වාසය කරන්න. මං සිහිය ඕනේ කියලා කවුරු හරි තර්කයක් කරනවා නම් මම අහන්නම්, ඔබේ සිහිය සමවදින්නේ කුමන දේවල් සමගද කියන මට කියන්න පොඩ්ඩක්. කවුරු හරි ඉල්ලීමක් කරනවා නම් සිහිය දෙන්න ඕන නේද හඳුනේ කියලා මං අහන්නේ, ඔබේ සිහිය සමවදින්නේ කුමන දේවල් එක්කද කියලා මට කියන්න බලන්න. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිද්‍යාවල් එක්ක, ලෝභ දේශ මෝහත් එක්ක නෙමෙයි ඔබේ සිහිය සමවදින්නේ. ඔබ සිහිය කියලා යමක් හඳුනගන්නේ ස්පර්ශය තුල නොවේද? ඔබ සිහිය කියලා යමක් හඳුනගන්නේ උපාදානය තුල නොවේද? ඔබ සිහිය කියලා යමක් හඳුනගන්නේ වේදනාව ඔස්සේ නොවේද? ඔබේ සිහියේ ඔබ ස්පර්ශ වන ඕනම දෙයක් ඔබට වේදනාව ගෙනවලා දෙනවද නැද්ද? ගෙනවලා දෙනවා. සිහිය නැති බවයි සම්මා සතිය. ඒ කියන්නේ කිසි දෙයක් එක ස්පර්ශ වෙලා නැහැ ඒක. එතකොට ඒකට සිහිය කියන වචනේ කියන්න බෑ. මොන සිහියෙන්ද ඉන්නේ කියලා කිව්වොත් ආදන් වහන්සේගේ නමකට දෙන්නවොත් ආරේ ශාวกයගේ නැහුවොත් යාට කියන්න දෙන්න මගේ සිහිය කිසිම අරමුණක බැඳිලා නෑ. මගේ සිහිය මෙන්න මේ කාරණේ මුල් කරගෙන ඉන්නවයි කියලා කියන්න බෑ. ඒ අනන්තය මුල් කරගෙනයි තියෙන්නේ. අනන්තය කියලා කියන්නේ මේ මුල් කරගත්තු දෙයක්, දකින්න පුළුවන් දෙයක්, ගොනු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනන්තයටපත් වුණාම අනන්තය කියලා ඉකුත් නැහැ. ඔය අනන්තය තියෙන්නේ අනන්තයට පත් නොවෙනකම් විතරයි. අනන්තයට පත් වුණාට පස්සේ අනන්තෙත් නැහැ. අනන්තයට පත් වුණාට පසුව අනන්තයත් නැහැ. නිරෝධයට පත් වුණාට පසුව නිරෝධයත් නැහැ. නිරෝධය තියෙන්නේ නිරෝධයට පත් නොවුවන් අතර පමණයි. සෝවාන් වුණාම සෝවාන් බව නැහැ. සකදාගාමි වුණාම සකදාගාමි බව නැහැ. අනාගාමි වුණාම අනාගාමි බව නැහැ. අරිහත් වුණාම අරිහත් බව නැහැ. බුදු වුණාම බුදු බවක් නැහැ. ඊට මෙහා ඉන්න කට්ටියද තමයි බුදුවරු ඉන්නේ, ත්‍රාදන් වහන්සේලා ඉන්නේ, ආර්ය ශ්‍රාවකයෝ ඉන්නේ. බුදු වුණාම බුදු බවක් නැහැ. බුදුහාමුදුරුව බුදු වෙලා නැහැ. අපි අර ආඩම්බරයට ඉන්න මිනිසුන්ට කියන්නේ එයා නිකන් හරියට ඉන්නේ බුදු වෙලා වගේ කියලා. ඒ කියන්නේ ලොකුට ඉන්න මිනිසුන්ට කියන කාරණා මෙයා හරි මෙයා ඉන්නේ බුදු වෙලා වගේ කියලා කියනවා. බුදුහාමුදුරුව බුදු වෙලත් නැහැ. ඇයි බුදුහාමුදුරුව බුදු නොවුනේ? ඒක තමයි බුදු බව කියන්නේ. ඇයි අනාගාමී කියනවා මං අනාගාමී කියලා ගන්න? ඒක තමයි අනාගාමී බව කියන්නේ. සකදාගාමී කියනවා ඇයි මම සකදාගාමී කියලා ගන්න නැත්තේ? ඒක තමයි සකදාගාමී බව. සෝවාන් කියනවා ඇයි මං සෝවාන් කියලා ගන්න නැත්තේ? මමෙක් නැති නිසා, සක්කාය දිට්ඨිය නැති නිසා. ඒක තමයි සෝවාන් බව කියන්නේ. ඉතින් කවුරු දැනගෙන හිටියේ නැහැනේ බුදුහාමුදුරුව බුදු වෙලා නැහැ කියලා. බුදුහාමුදුරුව බුදු වුණා නම් ඒ සම්මා සම්බුදු කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුව බුදු නොවිච්ච නිසා තමයි සම්මා සම්බුදු. කිසිම රහතන් වහන්සේ කෙනෙකුට මම රහත් කියලා කියන්න බෑම කියන්න අයිතියකුත් නැහැ, හැකියාවකුත් නැහැ. කිසිම සෝහාන් කෙනෙකුට මම සෝහාන් කියන්න අයිතියකුත් නැහැ, හැකියාවකුත් නැහැ. ඒක ලෝක සත්‍යයට තේරුම් ගන්න, අවබෝධ කරවන්න කටයුතු කරනවා මිස වැඩක් තියනවද? මං සෝහාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරියත් වුණා, තව කෙනෙකුට ඇති වැඩක් වෙන්නේ නෑ. අනිත් කෙනාට අවබෝධ කරනවා විතරයි. අර පුක්කුසාති රජතුමා ඔක්කොම දාලා මේ බුදුහාමුදුරුවෝ හොයාගෙන වැඩම කරන වෙලාවකදී මේ හම්බුණ අම්බලමකදී හම්බෙලා බුදුරජාණන් වහන්සේ දෙන්නම එකම අම්බලමේ පහන් කළා. අය ගියපු ගමන් මම තමයි මේ බුදුහාමුදුරුව මම මේ ආව දැන් බණ අහන්න එන්න කියලා එහෙම කිව්වේ නෑ. බුදුහාමුදුරු දැක්කොත් අඳුර ගන්න පුළුවන්ද කියලා කිව්වා. කිව්ව බෑ කියලා. මමත් ඔය ධර්මයේ පිළිබඳව දන්නෝ, යමක් කියන්නම් අහගන්න කියලා ධර්මයේ කිව්වා. එහෙම ධර්මයේ කියනකොට ඒකේ නරහත් වුණා, රහත් වුණාට පස්සේ දැනගත්තා මේ බුදුහාමුදුරු තමයි කියලා. එහෙම මිසක් එහෙම වැඩක් නැහැ. අර මම සෝහාන් කියලා අනිත් කෙනෙකුට ගිහින් කියන්න ඕනේ නැහැ. ධර්මයේ දැකපු අය වුණත් මං සෝහන් කියලා එහෙම කියන්න ඕනේ නැහැ. සමහර අය සෝහන් තම අල්ලගෙන නෑ, ඔයා සෝහන් නෙමෙයි කිව්වොත් නෑ නෑ මං සෝහන්. නෑ ඔයා රහත් නෙමෙයි කිව්වොත් නෑ නෑ මං රහත්. මම රහත්. එහෙම කියන්න බෑ. සත්‍යයට නිවැරදි වශයෙන් පත් වූ එකට එසේ ප්‍රකාශ කිරීමට පුළුවන් කමක් නැහැ. හේතුව මෙතන මම රහත් වෙන්නේ කොහොමද? මම ඉන්නේ නැතිකම. ආන්නේ නිසා තමයි මේ ලෝකේ අනන්ත වූ අකාලික වූ ධර්මයට පත් වුණා කියලා කියන්නේ. පුජ්‍යල රහත් කෙනෙක් වැඩක් නැහැ. පුජ්‍යල සෝහාන් කෙනකේ හරහා අපිට පේනවා නම් ඇති වැඩක් වෙන්නේ නැහැ. බුදු පිළිමේ ඔස්සේ හරි අපිට පුජ්‍යල බුදුහාමුදුරු කෙනෙක් පේනවා නම් වැඩක් නැහැ. අපිට පේන්න ඕන පුජ්‍යලත්වේ නැති බුදු කෙනෙක්. ඔබේ ආධ්‍යාත්මය තුල තියෙනවා මේ සැපට කැමති බව. සැපට කැමති බව. සැපට කැමති නිසා තමයි මේ වෙනකොට ලෝකේ සියලුම ආගම් මිනිස්සු අදහනවා නම් අදහන්නේ. දේව විශ්වාස, දේව කැමති, දේව දේවල් ඔක්කොම අදහන්නේ, යදින්නේ, යාඥා කරන්නේ දෙයන්ට ආදරේට නෙමෙයි. දෙයන්ට ආදරේටද? දෙයන්ට ආදරේට නෙමෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ඇනගසා ලේ පෙරාගෙන ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා ස්වාමීනි මගේ බඩේ ගැක්කුම හොඳ කරලා දෙන්න කියලා කියන මිනිස්සු ඉන්නවා. අපේ එදුවාගේ වෙඩින් එක තියෙනවා, ඒකට ආශිර්වාද කරන්න. අපි ගේ හදාගෙන යනවා, ඒකට ආශිර්වාද කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ලේ පෙරාගෙන ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා ඉල්ලනවා. ද නැද්ද? මිනිස්සුද මේ? මන් දන්නේ මට නම් ඒක ඉස්සරහට ගියාම කිසි දෙයක් ඉල්ලන්න හම්බෙන්නේ නැහැ. මට පුළුවන් නම් මං කරන්නේ, මට ඔබ වහන්සේ විඳින දුක මෙච්චර නම් මම මේ විඳින දුක මොකද්ද ඒක මම කරගන්න. ඔබ වහන්සේ ඉව ගලවන්න පුළුවන් නම් ඒ ජේසුස් වහන්සේ කුරුසෙන් ගලවන්න පුළුවන් නම් ගලවලා මේ මිනිස්සයව සුවපත් කරන එකනේ කරන්න තියෙන්නේ. ඒක තමයි ස්වરૂපය. මේ මහා දුකක් පේන්න තියෙන්නේ එවැනි දුකක් නෙමෙයි අපිට තියෙන්නේ කියලා ඒක ඉස්සරහා ඉඳලා හිතන්න බෑනේ. එහෙම හිතන්න පුරුදු වෙන්න. අද් දෙක බැඳගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ, ඈ පල්ලංකේන් වැඩේ ඉන්න ශාන්ත බුදුරජාණන් වහන්සේ හිතන්න එපයි, ආ බුදුහාමුදුරු සැනසෙන්නේ මෙහෙමනම් අපිත් සැනසීම මෙහෙම වෙන්නේ නැති කියලා. ආධ්‍යාත්මය තුල තමයි පවතින්නේ. පෝසත් නම් එයා ලක්ෂයක් තිබුණත් පෝසත්, කෝටියක් තිබුණත් පෝසත්, ප්‍රකෝටියක් තිබුණත් පෝසත්. දුප්පත් නම් එයා ලක්ෂයක් තිබුණත් දුප්පත්, කෝටියක් තිබුණත් දුප්පත්, ප්‍රකෝටියක් තිබුණත් දුප්පත්. ඔබට ඒක තේරෙනවද? කොහේද මේ දුප්පත්කම හා පෝසත්කම තියෙන්නේ? ආධ්‍යාත්මය නිදහස් කරගත්ත තරමට හිඟන්නටත් පෝසත් වෙන්න පුළුවන් දහමක්. ප්‍රකෝටිපතියෙකුටත් පෝසත් වෙන්න පුළුවන් දහමක් තමයි බුදුහාමුදුරන්ගේ දහම. මේ ලෝකෙ දුප්පතෙක්වත් පෝසතෙක්වත් නැහැ. ඒ හුදු සම්මුතියක් පමණයි. සියල්ල හුදු සම්මුතියක් පමණයි. ඒක සම්මුතියේ සම්මුතිය තුළම ඇගෙීමක් බවට පත් වෙනවා. සම්මුතියේ සම්මුති අයටම වටිනාකමක් තේරෙනවා මිසක් ලෝකෝත්තරත්වයට ඒ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. එමනම් ඔබ එළඹගෙන සිටින්නේ, ඔබ නතර වෙලා සිටින්නේ කොතනද? ධනෙ මුල් කරගෙනද, බලය මුල් කරගෙනද, නිලයේ මුල් කරගෙනද, කොතනද ඔබ නතර වෙලා ඉන්නේ? ඔබේ ජීවිතේ ඔබට බේර ගන්න ඕන නම් ඒ සියල්ල අතහරින්න වෙනවා. සතුරු කැලක් එන විට ගේ දොර වතු පිට ඉඩකඩම් මතහැර ගංගා මහා සාගර තරණය කර ජීවිතේ බේර ගන්නට මිනිස්සු දුර යනවා. ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණ සතර අපා දුක් සාංශාරික දුක් සමූහයක් ඔබ විට වෙත පැමිණෙනවා කියලා දකින්න ඔබට මේ සියල්ල අතහැරලා නිවන් පුරය කරා දිවගෙන යන්නට සිදු වෙනවා. සම්මාපන හිතං චිත්තං සම්්‍යක් බව මුල් කරගත්ත පීඨවාගත්ත සිතක් තියෙන සම්මා කියන ගුණය තේරුම් ගත්තා නම් හරි. මෙතෙක් වෙලා විග්‍රහ කළේ සම්මා කියන ගුණය. දෘෂ්ටි නැති බව තමයි සම්මා. සිහිය නැති බව තමයි සම්මා. සමාධිය නැති බව තමයි සම්මා. සම්මා කියන ගුණය ඇතුලේ සමාධිය නැහැ පින්නතුනේ. සම්මා කියන ගුණය ඇතුලේ සිහිය නැහැ. සිහිය තියෙන්නේ මමත්වයට. කොඩෙම කියතොත් මේ බණ කියන්නේ සිහියෙන් නෙමෙයිනේ. අවසිහියෙන් නෙමෙයි හැබැයි සිහිය නැහැ. ඒ සිහියම පොඩ්ඩක් පල්ලෙහාට ආවම තමයි අවසිහිය කියන්නේ. ඒක නෙමෙයි මේ. මේ සිහිය නැති බව. අවසිහිය නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අවසිහිය නෙමෙයි සිහිය නැති බව. අර සිහියම පොඩ්ඩක් පල්ලෙහාට ආවම අවසිහිය කියනවා. මේක එහෙම නෙමෙයි. මේක සිහිය නැති බව. සිහියක් කියලා කියන්නේ සිහිය නම් ඒක පුජ්‍යලේකට අනුගත දෙයක් විශේෂයෙන්ම. සිහියක් නම් ඒක දෘෂ්ටිය. සිහිය තියෙන ඕනම තැනක තියෙන්නේ දෘෂ්ටිය. දැන් අපේ අය පුරුදු කරන්න සිහියෙන් ඉන්න ඕන, සිහිය පුරුදු කරන්න ඕන, සිහිය වැඩි කරගන්න ඕන. ඉතින් මේ ලෝකේ ඉන්න එක මහමුදුරු මන්ද දන්නේ සිහිය නැති කරගන්න. සිහිය නැති කරගන්න ඕන කියන හාමුදුරුවෝ නේද? ඔබත් කවදක හරි සිහිය නැති වුණා පුදුම ශාන්ත බවට. මං අහන්නේ ඔබ නිදාගන්නේ සිහියෙන්ද? දැන් රාත්‍රියේ නිදාගත්තනේ අද ඊයේ රාත්‍රී පැය 4කට 5කට වැඩි ප්‍රමාණයක් සිහියෙන්ද නිදාගත්තේ? සිහියනේ. ඒ නිදාගත්ත පැය ගාන තුල ඔබ ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කොහෙද හිටියේ කොතනද කිඳ බඳ මුකුත් දන්නේ නැහැ ඔය නිදාගත්ත අවදි වුණා. සනීප නැද්ද? හරි සනීපයි. තන්දනින්ද ඒ කාලය තුල ගෙවි ගිය කාලය තුල සිද්ධ වෙච්ච සිද්ධාම එකක්වත් ඔබ දන්නවද? ඒ පිළිබඳව විග්‍රහයක් කතන්දරයක් ඔබට කියන්න පුළුවන්ද? ඒ තදනින්ද ගත කරපු පැය 4 5 තුල කාලය තුල වරින් වර මදුරුව කාලාවෙදී වුණා නම් කියන්න පුළුවන් ඇති. නිදාගත්ත කාලය තුල මොනවා හරි කතාවක් ලියන්න පුළුවන්ද? නෑ. ඇයි? සිහිය නෑ. සිහිය නැති නිසා සන්තෝෂයෙන් හිටියා. හැබැයි ඒ වගේ එකක් නෙමෙයි මේක. ඒක ඇසිත ඒක බවන් ගත්ත වෙලා නිද්‍රාවටපත් වෙලා සිතේ නිසා ඒක හරි අපූර්ව දෙයක්. මිනිස්සෙකුට එනින්ද කියලා එකකුත් ලැබිලා තියෙන හැටි. සියලු ඉන්ද්‍රියන් විවේක ගන්නවන්නට අර සියලුම මේ අවදිය තුල තිබුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි, අතීත, අනාගත, වර්තමාන සියල්ලම මොහොතකට පියවා දමා මේ නිද්‍රාව කියන తত্ত্বය මහා ප්‍රාතිහාරයක් මිනිස්සෙකුට ලැබිච්ච. ඒ භෞතික ශරීරය තුල සිද්ධ වෙන දෙයක්. ශාරීරික ක්‍රියාදාමයක්. හැබැයි ඔබේ සියලු දෘෂ්ටි නිද්‍රාවටපත් වෙනව පමණයි, සුළු විවේකයක් ගන්නව පමණයි. නමුත් අවබෝධයෙන් නැති වෙන විවේකයක් නම් නෙමෙයි ඒක. ඒක ඉන්ද්‍රයන් තුල ඇති කරන විහිස තාරීත්වය තුල ඇතිවන්නා වූ දෙයක්. මානසික වෙන්න පුළුවන්, ඉන්ද්‍රයන් වල භෞතික වෙහෙසකාරීත්වය වෙන්න පුළුවන්. මේ දෙකෙන්ම හේතු වෙන නිද්‍රාව පැමිණෙනවා. මේ අවබෝධයෙන් ජීවිතය දැකීමට පුරුදු වීම, කරුණුකාරණ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගෙන වාසය කිරීමේ අවබෝධය. මෙයා නොරවැටෙන්නේ පංච උපාදානස්කන්ධයට. పంచ ఉపాదాన స్కందే తుల పిన్ను తునే తీయన్నే అర రూప వేదన సంజ్ఞా సంకార విజ్ఞాన కియన అవస్థ ఈ గనీమే కుశలతావే పమనై ఏక తమై పంచ ఉపాదాన స్కందే కియన స్వభావే లక్షణ అపి ఇతముకో కాందమ కియన ఏక తుల తీయన్నే అలవా గనీమే శక్తియనే ඊපස්සේ කාන්දම් කෑල්ලක් අපි බිම හරි කොයි බහරි කියලා අල්ලගෙන ගියාම ඒ ඇලෙන සුළු යකඩ කෑලි ඇලෙනවා. ආන්න ඒ වගේ පිනතුළු මේ පංච උපාදානස්කන්ධ ඥානය තුළ, පංච උපාදානස්කන්ධ සිත තුළ, දර්ශනය තුළ පවතින්නේ අර ලෝකයේ අලවා ගැනීමේ ශක්තිය. එහෙම නැතුව රූප නැහැ පංච උපාදානස්කන්ධේ, වේදනත් නැහැ පංච උපාදානස්කන්ධේ. ඒ පංච උපාදානස්කන්ධේ කියන ස්වභාවයේ ඇලිච්ච එකට තමයි වේදනාව කියන්නේ. සංඥාත් නැහැ උපාදානස්කන්ධේ, සංඛාරත් නැහැ උපාදානස්කන්ධේ, විඥානත් නැහැ උපාදානස්කන්ධේ. ඒ උපාදානස්කන්ධේ ඇලිච්ච දේවල් ටිකට ඒ කියන්නේ. ඒක තවත් අපි විග්‍රහ කරලා ටිකක් පිටින් තේරුම් ගමුකෝ. ඇහි රූප තියෙනවද? රූපනේ ප්‍රභාස්වරයි. කනේ ශබ්ද තියෙනවද? නෑ. මේ පහක් උපාදානය වෙන ශක්ති ස්වභාවය තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා අර ඇදලා ගන්න ස්වභාවයක් තියෙනවා, ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? ඒ තමයි පුජ්ජලේකු හැටියට අවදි වෙන ඉන්ද්‍රයන් පහක ශක්ති ස්වභාවය. මෙහි පුජ්ජලයක් නැත, මමෙක් නැත. ඔබ හැම මොහොතකම, හැම වෙලාවකම තේරුම් ගත යුතු, මෙනෙහි කළ යුතු, බැලිය යුතු කාරණය තමයි මම කියන්නේ කවුද? මම කියා කෙනෙක් සිටිනවාද? හොඳයි සාදු. ආධ්‍යාත්මයේ තුලින් නිවන හඳුනා ගන්නට බෑ පිණිසුනේ. ආධ්‍යාත්මයේ තුලින් නිවන හඳුනා ගන්නට බෑ. මක් නිසාද යත් ආධ්‍යාත්මයේ තුල නිවන නැත. ආධ්‍යාත්මයේ තුල නිවන නැති නිසා නිවන ලෝකෝත්තරව පවතිනවා කියලා මතක් කළා. ලෝකයේ හඳුනගත්තනම් ලෝකෝත්තර කියන්නේ කුමක්ද කියලා ඉක්මනින් අඳුන ගන්න පුළුවන්. ලෝකය කියලා කියන්නේ තමන්ගේ සදායතන සහිත මේ ඇලීම් ගැටීම් සහිත ලෝකය. එහෙමනම් මේ සදායතන තුලින් මේ ඇලීම් ගැටීම් සහිත ලෝකය තුලින් අපිට පුළුවන්ද අපේ නිවන සාගන්න? අපි තේරුම් කරගන්න ඕන රූපයේ සත්‍ය නැත, ධර්මයේ නැත, වේදනාවේ සත්‍ය නැත, ධර්මයේ නැත, සංඥාවේ සත්‍ය නැත, ධර්මයේ නැත, සංකාරවල සත්‍ය නැත, ධර්මයේ නැත, විඥානේ සත්‍ය නැත, ධර්මයේ නැත. තාමත් ඔබ මේ වෙන විටත් විඥානවාදීෙක් වෙන්න පුළුවන්. විඥානවාදීයා කියලා කියන්නේ විඥාණයට සමවැදී වාසය කරන්නාට විඥානවාදීයා කියනවා. ඒ තුල ධර්මයේ දකින්න පුළුවන් කමක් නැහැ. කුසල් පවතින්නේ ලෝකෝත්තර වල. ඒ නිසා ලෝකෝත්තර කුසල් කියලා මතක් කරමු. කුසල් පවතින්නේ ලෝකෝත්තරයි, ලෝකෝත්තර කුසලය. ලෝකෝත්තර හැකියාව. ලෝකෝත්තර ලක්ෂණ එක තියෙන්න ඕන. ලෝකෝත්තර කුසල් යමක් ඔබට දැනෙනවා නම් රූප නැතිව, වේදනා නැතිව, සංඥා නැතිව, සංකාර නැතිව, විඥානය නැතිව, කාලය නැතිව යමක් දැනෙනවා නම් ඒකට අපි කියනවා නිර්වාණය කියලා. ඔබට කාලයෙන් යුක්තව යමක් දැනෙනවා නම් ඒකට කියනවා ලෞකිකත්වය කියලා. එහෙමත් නැත්නම් රූපයෙන් යුක්තෝ, වේදනාවෙන් යුක්තෝ, සංඥාවෙන් යුක්තෝ, සංකාර විඥාණයෙන් යුක්තෝ යමක් දැනෙන එකට කියනවා ලෝකීය දැනීමක්. ඒ නිසා ලෝකයේ සත්‍යයන්ද තියෙන ලෞකික ඥානයක් අහපු විදියට විශ්වාස කරන, දැකපු විදියට විශ්වාස කරන, ඔය ආගම ඔක්කෝම ලෝකෙ තියෙන අහපු විදියට විශ්වාස කරගෙන එහෙමද නැද්ද? ආගමක විශ්වාසයක් කියන්නේ මනෝවිද්‍යාත්මක තත්ත්වයක්. ඉන්නවා 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 කියලා ඔළුවට දැම්මම ඉන්නවා. නැත 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 කියලා ඔළුවට දැම්මම නැත. දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ කියලා ඔළුවට දැම්මන් දිව්‍ය ලෝක. අපාය අපාය කියලා ඔළුවට දැම්මන් අපාය. හැබැයි මිනිස්සුන්ගේ හිතවල පුරුදු කරන්නා වූ ධර්මතාවන් වලට අනුකූල වූ උප්පත්ති භාවයන් ටිකක් තියෙනවායි කියලා සරලව සාංසාරික පැවැත්ම ගැන ඉගෙන ගන්න ඕන කෙනෙකුට තමන්ගේ ගති ලක්ෂණ වලට අනුකූල වූ තැනක් තියෙනවා කියලා හිතා ගන්නකොයි ඇති. තමන්ගේ සුසුකම් වලට අනුව රස්සාවල් තියෙනවා වගේ තමන්ගේ ගති ලක්ෂණ වලට අනුව තැනක් ලෝකේ තියෙනවා කියලා හිතා ගන්නකොයි ඒ ඇති. ඒක කොතන තියෙනවද කොහේ තියෙනවද කිඳමන්ද කියන ලොකු ආකාරයක් ඕනේ නැහැ. සුදුසුකම් වලට හනියන්නේ ජොබ් එක තියෙනවා කියලා හිතා ගන්නකො. එනිසා මේ මතවාද කිසිවක් තියාගන්නට එපා. මතවාද කිසිවක් තියාගන්නට එපා. ඒ හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දේවල් පමණයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. මතවාද වලින් විශ්වාස කරන්න දේවල් බුදුහාමුදුරු කිසි වෙලාවක මතක් කරේ නැහැ. ඒවා මතවාදයක් නම් මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ දැක්කේ නැති දෙයක්. දැක්කේ නැති දෙයක් ඔබ ළඟ තියෙන නම් මිත්‍යා දෘෂ්ටියක් ඒක. දකින්න දෙයක් උත්සාහ කරනවා නම් ඔබ ඒක සම්මා දිට්ඨිය. මලයින් පස්සේ ලැබෙන දිව්‍ය ලෝක මලයින් පස්සේ ලැබෙන නිර්වාණය වැඩක් නැත. ඇයි? ඒ ඔබ නොවේ. චිත්ත පරම්පරාවර එකක් නෑර එකක් යන බව ඇත්ත. නමුත් එතෙන්ද කල් දාන්න දෙයක් බුදුහාමුදුරුව කවදාවත් පෙන්නලා දීලා නෑ. අප්‍රමාදේම සම්පාදේද අප්‍රමාදීව මේක අවබෝධ කරගන්න. කොයි වගේද හිස ගිනි ගත්තකු එගෙණි නිවන ලෙස හිසගෙන ගත්තේ කුහිදන්නේ නැහැ නේ මම විස්රාම ගියාම නිවනෝ මේක කියලා. ඒ වෙලෙම නිවා ගන්නට අගා. ඒ වගේ තමයි අප්‍රමාදීව මෙනිවෙන. ඇයි නිවෙන්න කියන්නේ? ඔබ තේරුම් ගන්න නිවුනේ නැත්තම් ඔබට ජීවිතයක් නැහැ කියලා. ගොඩාක් දෙනෙකුට ඒක තේරිලා ඇති. ජීවත් වුණාද අපිට ජීවිතයක් නෑ කියලා තේරිලා ඇති. ජීවත් වෙන බව තේරෙන්න පටන් ගන්න ධර්මයේ අවබෝධයෙන් පස්සේ. ධර්ම අවබෝධයෙන් පස්සේ තමයි ජීවත් වෙන බව තේරෙන්නේ. ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමුතු. මේ සියලු සංස්කාරයන්ගේ අවසානය සිද්ධ වුණාට පස්සේ එහාට තියෙන ඒතං සන්තං. ඇයි? සිහිය නැති බව සාන්තයි. සමාධිය නැති බව සාන්තයි. නැයිති මොකද සමාධිය? මෙහි සමාධිය තමයි නමත් සම්මා සමාධිය. හැබැයි සම්මා සමාධිය කියන්නේ සමාධිය නෙමෙයි. ඒක විශ්වීය ධර්මයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ උච්චම අවස්ථාව. අපේ ආයතනේ නම බවට පත් වෙන එක වැඩි හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒක හරි විශිෂ්ට ආයතනයක් කතා කරන ලෝකෙක කෙනෙකුට ඉඳන් නෑ. ලෝකේ තියෙන ඉහළම නම තියෙන්නේ සම්මා සමාධියට. මාර මමත් යන්නේ නේද? ලෝකේ තියෙන ඉහළම දේ තියෙනවා කියලා. මේ මමත්වයේ දුරු කරපු කෙනෙකුට සාමාන්‍ය ලක්ෂණයෙන් දැකීමේ නොහැකියාවක් නෑ. ඒ ලක්ෂණේ ක්‍රමවේදයටත් එයාට දකින්න පුළුවන්. ඒ වුණාට එහෙම මමත්වයක් හටගන්නේ එයාට. මහරජතුමා දුප්පත් පැලකට ගිහිල්ලා මේ පැලක් ඇතුලේ බැලුවයි කියලා හරි මේක සංචාරයක් කළයි කියලා හරි රජතුමා දුප්පත් වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ අපෝසන්. යාරාජ ඉතින් ඒ නිසා මෙයාට මේ සාමාන්‍ය මේ ස්වභාවය පිළිබඳව සිටීමේ මේ දුරු වීමේ බැරි කමක් නැහැ. එයාට පුළුවන්. එයා දන්නවා මානෙන් හිතන්නේ මෙන්න මේ විදියයි මේකයි ක්‍රමේ. එයා හොඳට දන්නවා. ඕනනම් ඒ විදියේ ස්වરૂපයක් පෙන්වන්නත් පුළුවන්. හැබැයි එයා තුල මාන්නේ නැහැ. ඒ වගේම මාන්නේ තියෙන එකත් බැරිද මාන්නේ නැහැ වගේ ස්වરૂපයක් පෙන්වන්න? ඒත් පුළුවන්. හැබැයි මාන්නේ තියෙනවා. මෙතන තියෙන දේ තමයි හෘද සාක්ෂිය තුල. හෘද සාක්ෂිය තුල යථාර්ථය තුල මානෙ නැතිවීම. මානය කියලා කියන්නේ. ඒක හොඳින් තේරුම් ගත යුතු වටහා ගත යුතු දෙයක්. මානයකින් බලනවා කියලා කියන්නේ ස්වභාවිකව දකින්න පුරුදු වෙලා නැති නිසා අහපු විදියට දකින්නවා, දැකපු විදියට, කියපු විදියට දකින්නවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියුවාම අර අපි හිතනවා මේ එකින් එකට සම්බන්ධ වීම නිසා ඇතිවන ප්‍රත්‍ය කියලා. එහෙම නෙමෙයි. අර කියපු එකට අනුව බලනවා. එතකොට ඒක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයක් තමයි. මට යමක් හඳුන්වලා දෙනවා යම් කිසි කෙනෙක් මේ අහවල් දෙය අහවල් පළතුර. කාර්යයන ගමක් කියලා දෙනවා මේ අහවල් කෙනාගේ ගේ. එතකොට ඒක දිහා බලන්නේ කොහමද? අපි ආයෙ තව කෙනෙකුට කියන්නේ කොහමද? අර අහවල් කෙනාගේ ගේ. මෙන්න මේ න්‍යාය තමයි, මේ ලක්ෂණය තමයි පුදුන් සත්‍යය ඇතුළේ පවතින්නේ. අන්නේ න්‍යාය තියෙන නිසා මේ නිදහස් මිනිස්යා තුළ නැති දේවල් සමූහයක් පටවල තියෙනවා. මේ ලෝකේ ಜಾති නැහැ. ಜಾති පැටවුවේ නැද්ද? මේ ලෝකේ ආගම් නැහැ. ආගම් පැටවුවේ නැද්ද? ආගම්වාදීන්ගේ ආගම්වාදීත්වය මම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි තව කාටවත් ආගම් වාදීන් වෙන්න කියලා කියන්නේ නැහැ. මම කියන්නේ සිංහල අයටත් ඒ ඔයගොල්ලෝ වගේම ආගම් වාදීන් වෙන්න කියලා. මොකද හේතුව ඕන් ළඟ තියෙන ම්ලේච්ඡත්වයේ අපි ළඟ ඇති කරගෙන අපිත් ම්ලේච්ඡ ඒ වගේ ම්ලේච්ඡ වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය වගේ අපිත් මිත්‍යා දෘෂ්ටි හදාගෙන වැඩක් වෙන්නේ නැහැ. සිංහල පාසල් ළඟ වඳපිටි දාලා කේක් වික්කා කියලා අපිටත් ඒගොල්ලන්ගේ පාසල් ළඟ වඳපිටි දාලා කේක් විකුණන්න කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ස්වરૂපය. නමුත් ඔවුන්ගේ ළඟ තියෙන මිත්‍යාව කෙසේ හෝ දුරු කළ යුතුයි. ඒක මැඩපැවැත්විය යුතුයි. ඔවුන්ට ඒක පහදා දිය යුතුයි. ඔබ සිටින්නේ මුලාවක, ඔබ සිටින්නේ අවිද්‍යාවක. මේ මානව සත්වයා පිළිබඳව ලෝක ඉතිහාසයවත් පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊට පස්සේ මේක දෙයියේ භූතේ බ්‍රහ්මේක් නෑ. මේ කවුරුන් හරි ඔළුවට දාපු මනස්ඝාතයක් අල්ලගෙන මැරෙන්නේ නැතුව, මෝහණය වෙන්නේ නැතුව ඉන්න. සමහර ආගමික ලබ්ධිකයන් ඒ තරමට ඒ ආගමික ලබ්ධික භාවයේ දැඩි වෙන්නට හේතුව තමයි වාර ගණනාවක්ම දවසට ඒක දෙයියෙක් ඉන්නවා, දෙයියෙක් ඉන්නවා, දෙයියෙක් ඉන්නවා කියලා මතුරනකොට ඒක අර ඇඟට කිඳා බහින ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ ඒකේ මෝහණයට හා ආවේශයට පත් වෙනවා. ඉතින් අපි මෙතන सिद्ध කරන්නේ එහෙම සංකල්පයක් එහෙම නෙමෙයි. හැම තිස්සෙම සංකල්ප වලින් මතු වෙන්නට විවෘත භාවය තෝරගන්නට මහන්සි වීමයි. ඒ නිසා අපි දවසින් දවස ඇති කරගන්නේ අවදිය. අවදිය වැඩි කරගන්නේ. ඒකට කියනවා සම්මා සතිය කියනවා. හැබැයි සිහිය නෙමෙයි, සම්මා සතිය. සිහිය වැඩක් නැහැ. මං කිව්වේ නැන්නේ සම්මා සතිය එපා කියලා. මම කිව්වේ සිහිය නැතුව ඉන්නේ. සිහිය නැති කරගන්න මේ. මං කිව්වේ නැහැ සම්මා සතිය නැති කරගන්න. මං කිව්වේ සමාධිය නැති කරන්න ඕන කියලා. මම මතක් කරේ නැහැ සම්මා සමාධිය නැති කරන්න කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මම කිව්වේ දේශනා කරේ දෘෂ්ටි නැති කරන්න කියලා. හැමදෙරම මතක් කරේ නැහැ සම්මා දිට්ඨිය නැති කරගන්න කියලා මතකනේ. ඊළඟට අපිට පැහැදිලි කරලා දුන්න දෘෂ්ටි නැති බව තමයි සම්මා දිට්ඨිය කියලා. සංකල්ප නැත්තම් මිනිසෙකුට පේනව නැද්ද? තථාගතත්වය පේනවා. නිවැරදිම දැක්ම සිහිය තියෙනවා. පුජ්‍යල සිහියක් නෙමෙයි ඒක. කරුණු කාරණා පදනම් කරගත්ත මුල් කරගත්ත සිහියක් නෙමෙයි ඒක. ලෝභ ද්වේෂ මෝහ මතින් නැගෙන සිහියක් නෙමෙයි ඒක. සම්මා සතිය ඔබ පෙළට කිව්වේ නැති වුණාට කමන්නේ. කොතනින් හරි අරගෙන මේක හරියට විග්‍රහය මතු කරගන්නයි ඕන. දැන් සමාධීන් ලෝකෙ තියෙන්නේ කොහොමද? සමාධීන් ලෝකෙ සැකසීලා තියෙන්නේ කොහොමද? පුජ්‍යලත්වය සමාධිගත කරගන්න එක ක්‍රමයක්. පුජ්‍යලත්වය විසින් සමවැදිය යුතුයි එක්ක ශබ්දයකට, එක්ක රූපයකට, එක්ක සංකල්පයකට. මොන සමාධි? ඊට පස්සේ සමාධි. සමනය කළ සමාධිය ඇති සම්මා සමාධිය. සමනය කළ ඇති සමාධිය ඇති සම්මා සමාධිය. මොනම සමාධියක්වත් නැහැ රහතන් වහන්සේ නමකට. තියෙන්නේ සම්මා සමාධිය. සම්මා සමාධියට පත් වූයකට සම්මා සමාධියක් නැත. සම්මා සමාධිය තියෙන්නේ ඒක නැති වෙන්නේ සම්මා වාචාවෙන්. සම්මා සමාධියට පත් වූයකට සම්මා සමාධියක් නැත. ඒක නැති කරන්නේ සම්මා වාචාවෙන්. ඒ කියන්නේ එතන වචන නැහැනේ. සම්මා ගුණයක් නැහැ, සමාධි කියන ගුණයක් නැහැ එතන. එතකොට වචනය දුරුකොට, වචනය ඉක්මවා, ඉන්ද්‍රියන් ඉක්මවා දැකිය යුතු දහමයයි. ඒ ප්‍රකාශයෙන් තොරයි. දකින්න, අවබෝධ කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න. ප්‍රත්‍යක්ෂ කරන්න දෙයක්වත් නැහැ, අවබෝධ කරන්න දෙයක්වත් නැහැ, දකින්න දෙයක්වත් නැහැ. ඒක තමයි දකින්න තියෙන්නේ. මේ කරා ගමන් කරද්දී ඔබ පිටුපසට අදින්නේ, ඒ වගේම ඔබ එකතන රඳවා තබන්නේ ඔබේ මානය. මොනවද මානය? ආගමික මානය වෙන්න පුළුවන්, ධන මානය වෙන්න පුළුවන්, කුල මානය වෙන්න පුළුවන්, උගත්කම පිළිබඳව මානය වෙන්න පුළුවන්, යෞවනත්වයේ පිළිබඳව මානෙ වෙන්න පුළුවන්, ලස්සන ගැන මානෙ වෙන්න පුළුවන්, දන්නකම නොදන්නකම ගැන තියෙන මානෙ වෙන්න පුළුවන්. හැබැයි හීනමානයත් ප්‍රශ්නයක් මේකට. අදිමානය මෙන්ම හීනමානයද මේකට ප්‍රශ්නයක්. හීනමානයවත් අදිමානයවත් ඇති කරන්න උවමනාවක් නැහැ. ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ධර්මයට ඇදී යන්නටයි අවශ්‍ය කරන්නේ. සත්‍ය සොයා යන කෙනෙක් සත්‍යයට පමණයි එයාගේ අරමුණ තියෙන්නේ. එයාට වැදගත් නැහැ සත්‍ය ප්‍රකාශ කරන මිනිස්යාගේ කිසි දෙයක්. අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට අපි සත්‍ය සොයාගෙන යද්දී මේ ගිහි බෞතුණු ප්‍රකාශන ඉදිරිපත් කරන තැනට බා. අපි ඒකටත් අහුම්කම් දෙනවා. මට පස්සේ යන්නේ මේ සමහර අය කියන ඔය මේ භාමුදුරුරු ගිහිල්ලා ඔය ගීයෝ ගාව අහනවද? කියලා එහෙම නැහැ. ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා සත්‍ය ප්‍රකාශ කරනවා නම් ඒක අහනවා. හැබැයි ඉතින් ගිහියන්ට එහෙම කියන්න හැකියාවක් තිබුණේ නැහැ ගොඩක් දෙනෙකුට. දැන් නම් ඉන්නෝ ධර්මයේ ප්‍රකට කරගත්ත අය. මොනවා හරි දෙයක් කියන දෙයට හරි අපිට අහුම්කම් දීමේ කුසලතාවය තිබුණා. ඒක තේරුම් ගන්න උත්සාහය තිබ්බා. හැබැයි කිසි දෙයක් ප්‍රතික්ෂේප කරෙත් නැහැ. සත්‍ය අවබෝධ වෙනතුරු ප්‍රතික්ෂේප කරන්නට බෑ. මේක නෙමෙයි නිවන කියලා කියන්න කෙනෙක් එනවා නම් එයා ප්‍රත්‍යක්ෂ කොට නිවන එන්න ඕන. එහෙම આવොත් පිළිගන්නවා. එහෙම නැතුව එයාට අයිතියක් නැහැ මේක නෙමෙයි නිවන කියන්න. මොකද හේතුව එයා ඉතින් හරිදී මට විමසන්න බෑනේ. ඔබ මේක නෙමෙයි නිවන කියලා කිව්වොත් මං අනිත් පැත්තට අහන්නේ හරිදී කියන්නේ. අන්න එදාට තමයි ඉතින් අර නැට්ට අකුල ගන්නේ. ඒ නිසා එතෙන්ට සූදානම් වෙලා එන්න ඕන. ශක්ති සම්පන්න වෙලා එන්න ඕන. ඒක තමයි සදාචාර සම්පන්නකම. ගුණාත්මක භාවය කියන්නේ ඒක. එතන ඉන්න ඕන. දැන් සමහර අය මේක ප්‍රතික්ෂේප කරන්නේ තමන් හරි දේ දන්නේ නැහැ. නෑ හරි දේ දැනගන්න. දැන් ඔබට තේරෙනවද අනුමාන ඥානය මුලින්ම දැනෙන්න ඕන මේක අනුමාන ඥානය. පිරිවරු අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා නිවන පස් ආකාරයකින් පූර්ණත්වයට පත් කරන්න ඕන. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහාන නිවන කියන පස් ආකාරයකින් පූර්ණත්වයට පත් කරන්න ඕන. මුලින්ම ඇදීනවා සම්මුති ආකාරයේ දර්ශනය සහ වටපිටාව ඒ තියෙන ගුණය රසය අර ඈතින් වැස්සක් එනකොට වැහි හුලඟත් එක්ක සීතල හුලඟත් එක්ක වැහි සුවඳකුත් එක්ක නිකම් පොඩි දෙයක් දැනෙන්න පටන් ගන්නවා වැහි හීතල. ආන්න මේ වගේ එකක් දැනෙන ස්වභාවයට කියනවා ඒ වැහි හීතලක් දැනෙන ස්වභාවයට කියන සම්මුති නිවන. වැහි හීතල සම්මුති නිවන එහෙම නෙමෙයි නේද? එක උදාහරණය ඒ වගේ ඈතින් පොඩි සංඥා ටිකක් දැනෙන මෙන්න නිවනේ ස්වરૂපය මෙන්න නිවන ලක්ෂණ මෙන්න නිවනේ ශාන්ත භාවය නිවන කියන්නේ මෙන්න මේකයි කියලා එයාට අස්සන්න දැනෙන පටන් ගන්නවා සම්මුති නිවන. ඊළඟට එයා පරමාර්ථ නිවනක් බවට පත් කරගන්නවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී දුරු කරන මේ සංයෝජන බලවේග දුරු කරන තත්ත්වයට යාපත් වෙලා සංයෝජන තුනක් විශේෂයෙන් දුරුකොට අවදි වෙනවා. එදාට තමයි පින්නතුනේ ඇහැ උපදින්නේ. ඇස් ඇරෙන්නේ එදාට. චක්කුං උදපාදී කියන තත්ත්වය ඇති වෙන්නේ එදාට. ඊට පස්සේ එතන ඉඳලා තමයි ටික වර්ධනය වෙන්නේ. ඇහැ පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇහැ අරගත්තට පස්සේ අර පේනවා. පෙනීම තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. පේන පටන් ගන්න. දැන් අපිට ඇස් පේනවා කියන එකක් තියෙනවා. ඊළඟට පැහැදිලිව පේනවා කියලා එකකුත් තියෙනවනේ නේ. ආ හරි. සමහර අය ඇස් පේනවා කියලා එකක් තියෙනවා. බොඳ වෙලා පේනවායි කියලා තත්ත්වයක් තියෙනවා. ඒක පැහැදිලි වෙන්නත් ඕන. ඊට පස්සේ අර සමාධි නිවන කියලා එතනින් කෙටියෙන් අර හඳුන්ලා දුන්නට සම්මා සමාධි ගුණය. එයා සමාධි වඩන්නේ නැහැ ඊළඟට. සමාධි නැති බව වැඩිීමේ සම්මා සමාධි ගුණය. එයා ධර්මයේ තුල වාසය කරන්නට ඉගෙන ගන්නවා. හත්යේ කුජලයේ ක්‍රියාවක් පදනම් කරගෙන නොවේ. සංඥාවක් පදනම් කරගෙන සංඥාවක් වඩනවා නෙමෙයි. ඒ ධර්මයේ වැඩෙනවා ධර්මයේ දෙසද්දී, ධර්මයේ මෙනෙහි කරද්දී, ධර්මයේ අසද්දී ඒ ධර්මයේ තුල මනාකොට වාසය කරද්දී. වීර්ය අත්හැරිය තැන ධර්මයේ වැඩෙනවා. වීර්ය එකතු කරපු ගත්ත ගමන් ධර්මයේ වැඩෙන්නේ නැහැ එතෙන්දී. ඉන්නේ පහළදී නෙමෙයි මම මේ අතක් කරන්නේ අර පරමාර්ථ නිවනින් එහාට කෙනාගෙන. එයාගේ තුල ධර්මයේ වැඩෙන්නේ වීර්ය එකතු කළාම නෙමෙයි වීර්ය දුරු කළාම. දැන් සම්මුති ලෝකයේදී ධර්මයේ වඩා ගන්න නම් අපි වීර්ය කරන්න ඕන. අතෙන්දී අනිත් පැත්ත ගැහෙනවා. එස සම්මුති ලෝකයේ ගත්තාම මිනිසුන් සතුටෙන් සිටින්නේ ගොඩාක් උත්සාහයෙන්. අතහැරපු ගමන් හිත වැටෙන්නේ දුකට. නමුත් අතන තියෙන්නේ වෙනස් පැත්තක්. දුක රැස් කරගන්න නම් ටිකක් උත්සාහ කරන්න ඕන, මහන්සියෙන් ගන්න ඕන. අතරපු ගමන් නිවනට වැටෙනවා. පැති දෙක වෙනස් දැන් තේරෙනවා නේද? ලෞකික ලෝකේ සතුට පවත්වා ගන්නට මනස නැහෙන උත්සාහය බඳව ගන්නට ඕන. ඒ වීර්ය අතහැරපු ගමන් තක් ගාලා ආයි දුකට වැටෙනවා මනස. මොකද පසුබිම දුකනේ. දුක මතයි ලෝකේ පිහිටා තියෙන්නේ කිව්ව මතක් කරේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පදනම දුක. අතන තියෙන සැනසීම මතයි ලෝකේ පිහිටා ඇත්තේ. එනේ ලෝකෝත්තර ලෝකේ යම්කිසි සංඥාවක් සංගීති රූපයක් යා හිතට අරගෙන හරි ඔළුවට අරගෙන හරි හිතන්න කියන්න කරන්න හරි කරලා ඒකේ ගැටලුවක් තිබුණා වුණත් ඒක අතහැරපු ගමන් ආයිනිවිල යනවා. ඒකනේ රහතන් වහන්සේලාගේ ආර්ය ශ්‍රාවකයන්ගේ සිත්වල කිසි දෙයක් රැඳෙන්නේ නැහැ කියන්නේ. කිසිම මනාපයක් කිසිම අමනාපයක් කිසි දෙයක් එච්චර රැඳෙන්නේ නැහැ. ඒ නිසා කලගුණ දන්නේ නැති අය කියන්නේ ඒගොල්ලන්ට තමයි කලගුණ දන්නේ නැහැ. අපිට උනා සලකලා උදව් කළා බස් කියන්නේ බෑ. ඒ ආමඳුර කලගුණ දන්නේ නැති කෙනෙක්. ඒ ලාසනෙම කියලා තියෙන කලගුණ දන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ කළත් දන්නේ නැහැ, නරක කළත් දන්නේ නැහැ. කලගුණ දන්න අය ඉන්නව නේද? ඔය ඉතින් නරකක් කරොත් ඉතින් ඒ ගුණෙත් මතක තියෙනවා ඒගොල්ලන්ට. අට කලගුණ අමතක නැහැ කියලා කියයි ඇවිල්ලා. ඈ? එලා ගුණෙත් මතක තියෙනවා, ගුණේ මතක තියෙනවා. එනිසා ආර්ය ශ්‍රාවකයන් කළ ගුණත් නැහැ, කළ අගුණත් නැහැ. රහතන් වහන්සේ තල්ලු කළා වෙලට. තව කට්ටියක් ඇවිල්ලා හොඳට පිරිසුදු කරලා උන්වහන්සේ ගොඩින් තිබ්බා. මේ අද කාලේ විතරක් නෙමෙයි මේ මිත්‍යා දෘෂ්ටියේ බලපෑම අහිංසකත්වයට හිරිහැර කිරීම ලෝකෙ කවදාවත් තිබුණා. ඒ නිසා මේ සියලුම බණ අහන අයට මෝඩම ශ්‍රද්ධාවකින් ඔතෑණි වෙන්න එපා. රළු මිනිසුන්ට රළු ලෙසත්, මෘදු මිනිසුන්ට මෘදු ලෙසත් සලකන්නට මගේ පුතාට උගන්වන්න ඒබ්‍රහම් ලින්කන් මහත්තයා කිව්වා. එහෙම බුදුහාමුදුරුවෝ කිව්වා දෂ්ට කළේ නැතක් කමන්නේ පෙනේවත් පොඩ්ඩක් පුප්පල පෙන්නන්න කියලා. දෂ්ට කරන්න උනොත් දෂ්ට කරගුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඕනම විනය නීතියක් නොතකා හැරිය හැකි කියලා උපදේශයකුත් දීලා තියෙනවා. එතකොට මේ උතෑණි කළා නෑ මේ ධර්මය අවබෝධ වුණා කියලා. තේරුණා නේද? තමම් ලිහලා බැඳලා නෑ, ලිහලා තියෙන්නේ. දැකලා වැඩ කරන්න පුළුවන්. එයා දැකලා වැඩ කරන කෙනා. එයා දන්නෝ හොඳින්ද නරකින්ද කියන එක නෙමේ ප්‍රශ්නේ විසඳලා එයා නිව කරයි. ඒකනේ වැදගත් නේද? දින්න නරකින්ද කියලා වැඩන්නේ ඒක ප්‍රශ්නේ නැති කරන්න ඕන. දැන් මේ රටේ යුද්ධයක් තිබුණා. ඒක නැති කරන්න ඕන. බැලුව හොඳින්ද හොඳින්ද කියලා හොඳින්ද හොඳින්ද නරකින්ද නෙමෙයි ප්‍රශ්නේ නැති කරන්න පුළුවන් ක්‍රමයේ යොදලා ඒක ප්‍රශ්නේ නැති කළා දැමාන්නේ වගේ. ඒකයි ක්‍රමේ. ඒක වාසියට ගන්න එපා. හැමදේම නරකට යොමු කරගන්න. ඒ නිසා ඒක අතිශය දාර්ශනික පදනමක් තුළ පිහිටා විය යුතු කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ආවට පස්සේ ඒක ඉබේ සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. මේ හිතලා කරන්න යන්නට එපා. ඉතින් සමාධිය පුරුදු කරනවා. මේ සමාධිය පුරුදු කරන කෙනෙක් තමයි නිරෝධය දකින්නේ. හැබැයි නිරෝධ සමාධියක්ම තමයි එතන. මේ සමාධිය තුළ නිරෝධය තියෙනවා. සමාධිය තුළ නිරෝධය තියෙනවා. එහෙම නිරෝධයටපත් වුණාට පස්සේ සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන ඊළඟට හතරවෙනි එක දෙනවා නිරෝධය කියලා. ඒක නිරෝධ සමාපත්තිය. සමාපත්තිය වලට සම නොවැදීමේ නිරෝධය. ඒ සමාධිය තුලත් නිරෝධය තියෙනවා. ඒ නිරෝධයේ මේ ගුණයෙන් පූර්ණත්වයටපත් වෙනවා. එහෙමපත් වුණාට පස්සේ තියෙන ශාන්ත භාවය කියන්නේ පින්නතුනේ ඒක මහා ආත්පස පැතුරුණු මහා සමාධියක්. ඒක මහා පුදුම දෙයක්. මහා පුදුම දෙයක් ඒක. මහා ශ්‍රීමත් දෙයක්. ඒක ඉතින් අර ඔක්කොම පහු කරගෙන ගියාට පස්සේ තමයි තියෙන තේන රජකම අතහැරලා ඇවිල්ලා, සිටුකම අතහැරලා ඇවිල්ලා, ධන සම්පත් අතහැරලා ඇවිල්ලා ඒ සුවයේ සමාධියේ ඒක ඒ තුල භුක්ති විඳිද්දි උන්වහන්සේලා මතක් කරන්නේ අහෝ සපදකේ සිසිල් ජලයෙන් නැහැවෙනවාට වඩා සිසිලසක් ඒක. කොච්චර හරි සිසිල් දිය දහරක් සිසිල් සුලන් දහරාවක් ඇඟේ දැවටෙනවට වඩා සිසිලසක් එයින් තමාගේ ආධ්‍යාත්මය තුළට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඉතින් අර ඇත්ත තමයි කුඩු ගැහුවා වගේ කියලා කියන්නේ ඒක තමයි. දරුව මල්ලු ටික දාලා මේ ඔක්කොම දාලා බුදුහාමුදුරගේ පස්සේ යනවා. ඇයි? ඒ සැනසීම හරි වටිනවා. මේක අපිට ලැබෙන්නේ නැහැනේ කිසි දෙයකින් කියලා ඉවරලා. ඉතින් බුදුජනන් වහන්සේත් එක්කතු වෙලා අර ධන සම්පත් ඒව මේව දාලා කිසි කෙනෙක් මම හිතන්නේ ඒ කාලේ මහණ වෙන්න ගියයි කියලා කිව්වට මේ දරුව මල්ලු අනාථ කරලා ගියයි කියලා. ඒගොල්ලන්ට ආරක්ෂාව රැකවරණේ තිබිච්ච සමස්ත දේපල ඔක්කොම දීලා හරිගස්සලා ඒගොල්ලෝ ගියේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ යසෝදරාවිය රාහුල කුමාරයා හොයේ දාලා ගියේ නැහැ. ඇත්තන්ට සියලුම ආරක්ෂාව සහ රැකවරණේ පෝෂණය තියෙන බව දැනගෙන තමයි උන්වහන්සේ ගියේ. එහෙම නැතුව මේ අනාථ කරලා ගියාමක් සිද්ධ කළා නෑ කොයිම වෙලාවකවත්. එහෙම එන්න කියලා මතක් කරලත් නැහැ. එහෙම ආපු අයත් නැහැ. සාසනෙ එක්ක දුකටපත් වෙලා එක්ක ඉන්නිටෙන් තරනත එක්ක අසරණ වෙලා එහෙම නැත්නම් අර කර්ම කාරණා සම්පූර්ණත්වයටපත් කර අවුල් කරගෙන ආවෙනේ. හැබැයි මේ නිකම්ම මහන වෙලා සිවුරු පොරව ගන්න එකට නම් මම එච්චර කැමති නෑ. ඒක දෙපැත්තම කාලකන්ණි වෙන මහා මේ අර මේ තහුල මේ සොහොම් පෙල්ල වගේ වෙනවා. ලෞකිකත්වයක් නෑ, ලෝකෝත්තරත්වයක් නෑ. මේ සද්ධර්මය අවබෝධ කරගත්තේ නැති වුණොත් දැන් කට්ටිය ඇඳගෙන හොඳට පිළිවෙලට ඉඳගෙන හිස බාගෙන භාග්‍යවතුන් වහන්සේ කීකේ පිළිමට උදේ හවස බුද්ධ පූජා ආදීදී කෑගගා හිටියයි කියලා වන් ගාථා ටික ලස්සනට කිව්වයි කියලා ඒක ඇති වැඩක් නැහැ. දැන් එහෙම පිරිවරක් ඉන්නවනේ. ඉතින් ඉන්නවා සාන්තයි පිළිවෙලයි ඕම හොඳයි. මේ නිකන් අර අයිසින් ගාපු කේක් කෑලි වගේ පිටින් හරි සාන්තයි. මේකයි පොඩ්ඩ ගැස්සුණු ගමන් බෝම්බ. ඒ දන්නෝ ඒ තැන්වල මහාන වෙච්ච කට්ටිය මේ නඩු හබ මේවා වෛරය ක්‍රෝධය ඔක්කොම යන දඩිබිඩි ගාලා ඇතුලේ බෝම්බ තියෙනවා. පිටින් අයිසින් තවරලා තියෙන්නේ. කවුද? රහතන් වහන්සේගේ අයිසින් ගාලා තියෙන්නේ ඇතුලේ බෝම්බ. ඒව වැඩක් නැහැ. නිසා ආධ්‍යාත්මික අවසාන චිත්තයෙන් එයා පූර්ණත්වයට පත් වෙන්න ඕන. ඒ නිසා නිකන් සිවුරු පුරෝගන්න වැඩක් නැහැ. සිවුරු පෙරෙව්ව නැත හරි වේවා සත්‍ය අවබෝධ කරගන්න නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. මහාන වෙනවා නම් මේ සත්‍ය අවබෝධය වෙනුවෙන්ම ජීවිතේ පූර්ණත්වයේ තකාම අප්‍රමාදීව ඒක වටිනු රජකම දාලාමත් මං හරි සන්තෝෂයි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් කමන්නේ නැහැ. මං කියන බොහොම හොඳයි. ඔය ඇමරිකාවේ දාලා එන්න මෙහාට. මහරජින ඇවිල්ලා මහාන වෙන්න කැමති උනත් බොහොම හොඳයි. ඒකට වඩා මේක වටිනවා. මේක මහාන වෙන්න කියලා කියන. හැබැයි නිකන් සිවුරු පොරවගෙන ඉන්න නෙමෙයි. සත්‍ය අවබෝධය පිණිස හිස ගිනිගත්තෙකු එගිනි නිවනනෙස ඒක නිවා ගන්නවා. මේකේ තියෙන සැනසෙල්ලේ තියෙන වටිනාකම දන්නවනම් පින්නතුණු කිසි දෙයක් දෙවෙනි කරන්නේ නැහැ නිවනට. ඔක්කොටම වඩා පළවෙනි කරගන්නවා මේක. මේකට වැඩි උනන්දුව නැත්තේ මේකේ තියෙන හරිම රසය සහ මේකේ තියෙන නිවැරදිම ආරක්ෂාව ගුණය ඔබ දන්නේ නැති නිසා. ඒකයි තියෙන දේ. ඒ නිසා මේ තියෙන වටිනාකම ඔබ හරියට මේක තේරුම් ගත්තොත් මේක ඔබ හරියටම ලබනවා. එයා නිරෝධය කියන ගුණාංගයට පත් වෙන ඊට පස්සේ තේ නිරෝධය තමයි බුදු කෙනෙක් වැඩෙන්නේ. ඊට පස්සේ අවසාන නිවනක් ඇති වෙනවා. නිරෝධ නිවනේ වැඩ ඉන්නවා. සාතන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් සෝහාන් මාර්ගඵලලාභී කෙනෙකුට තියෙන සෝහාන් මාර්ගඵල සමාපත්තිය. සකදාගාමි කෙනාට තියෙන සකදාගාමි මාර්ගඵල සමාපත්තිය. අනේ මේ සංයෝජන ක්‍රමෙන් අඩු වෙමින් තියෙන ස්වභාව ලක්ෂණ ටිකක් තමයි එතන ප්‍රකට වෙන්නේ. එහෙම නැතුව මෙහෙම වෙනවම අමුතු තත්ත්වයක් නැහැ. ක්‍රමානුකූලව එයාට ඡය වෙච්ච බව එයා තුල දකිනවා. මෙන්න මේ වගේ මට සංයෝජන දෙකක් තුනක් හතරක් පහක් දැන් අඩුයි කියලා තේරෙන පටන් ගන්නවා එයාගේ ආධ්‍යාත්මය තුලින්ම. අනාගාමි කෙනාට ඒ වගේම තේරෙන පටන් ගන්නවා. ග්‍රහතන් වහන්සේ කියන තත්ත්වයට ගියාම කිසිත් සංයෝජන නැත කියලා පූර්ණත්වයේ තුලින් මෙයා වටහා ගන්නවා. ඒ සමහර අය ආන්තං සක්කාය දිට්ඨිය වගේ දේවල් පන්නගෙන රහතන් වහන්සේලා වෙලා කෑ ගහන කට්ටියක් ඉන්නවා. ඇත්ත අපි පිළිගන්න සක්කාය දිට්ඨිය නම් පන්නගෙන තියෙන බව පේනවා. සීලබ්බත පරාමාස පන්නගෙන තියෙනවා. විචිකිච්ඡාව දුරු කළා තියෙනවා කියලා පේනවා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ රැවටිලා ඉන්නේ රහත් කියලා. රහත් නෙමෙයි. ওই රැවටීම තිබුණා ආනන්ද හාමුදුරු ළඟ. බුදුහාමුදුරන් කාලේ. මේ ආනන්ද හාමුදුරු ළඟ නෙමෙයි. මම ඕක ගැන හොඳ පරීක්ෂාවක් කළා. ආනන්ද හාමුදුරුත් හිටියේ රහත් වෙලා කියලා මම ඔක්කොම දන්නවයි කියලා හිතාගෙන හිටියේ. වැඩේ ඉතේ. බුදුහාමුදුරුවන්ට කියන පටිච්ච සමුප්පාදේ හරි සරලයි, හරි අෂ්ටාංග මාර්ගේ හරි සරලයි කියලා. හැබැයි රහත් වෙන්න උනත් මම කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක් තමයි උපස්ථායක ආනන්ද හාමුදුරන් වහන්සේ. හැබැයි රහත් නෙමෙයි. හැබැයි හිතාගෙන හිටියා. ඒ අවසානේ පිරුණම් මංචකින් පස්සේ තමයි මතක් කරේ ආනන්ද ඔය ඔබ ඒ தත්තර නෙමෙයි ඔබපත් වෙලා හිටියේ ඒ සංයෝජන තුනක් දුරු කරන ලද සුවාන් මාර්ගඵලයේ හිටියේ ඔබට අරිහත්ත්වයේ සුවේ ලක්ෂණ ඒ ටික දැන් දැනුණා තමයි හැබැයි එතන නෙමෙයි එනනේ එතන නෙමෙයි කියලා මතක් කරනවා දැන් අපි හිතමුකෝ පාර්ලිමේන්තුව ඇතුලේ කෙනෙක් අතු ගන්න යනවා අතුගාන මිනිස්සයට කැබිනට් ඇමතිකම කොච්චර දුරද කියලා අහුවොත් එයා කියයි අයියෝ මීටර් 10ක්වත් නැහැ කියයි. මොකද මම මේ පුටු අතුගානේ නෝනේ හැමදාම කියලා. දැන් ඔබ කියන්න බලන්න කැබිනට් ඇමතිකම මේ කොච්චර දුරද අතුගාන මිනිස්සයද කියලා. සතගුම් දාස් ඥානන් දුර. කදානායකකම කොච්චර දුරද කියලා අහන්න බලන්න. ආන් ඒ වගේ මේ සාසන ධර්මයේද කිට්ටු නැහැ කියලාම ඒ එතන හිටියයි කියලාම ඒ එතන ඒ තනදුර හම්බ වෙන්නේ නැහැ. ඒ পদවිය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වටපිටාවක සිටිය කියන්නේ අනිත් ඊළඟ තනදුර කියන්නේ යාට ලොකු අභියෝගාත්මක දෙයක්. හැබැයි යා හිතනවා අයියෝ මම ඉන්නේ මේ පුටුවේ හැබැත්තේ පුටුවේ ඉන්නේ අගමැති. ආ එන ගෙන ඊළඟ පුටුවේ වාඩියෙන්න තියෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඈ එහෙම නැයි කියලා එහෙම ලේසි වෙන්නේ නැහැ. ඒ තනදුරට වෙනම දුරක් තියෙනවා. එහෙම නැති මෙතනත් බලන්න පුළුවන්. හාමුදුරුවෝ ඉන්නේ අර කුටියේ, අපි ඉන්නේ මේ කුටියේ. ඔතන ඉඳලා ඉතින් මීටර්යක් නැහැ නේ මේක වාඩි වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අතිශයින්ම දෙයක්. මේ වටිනා කියන දෙයක්. ඒ නිසා ඒ මුලාව නැති කරන්න ඕනේ. මේ සමාජය තුළම තියෙන ওই අරිහත්ත්වය කියලා. හරියත්ත්වයේ ගුණාංග ඒකේ තියෙන බව ඇත්ත. අරිහත් මාර්ගයටපත් වෙච්ච බවත් ඇත්ත. රහතන් වහන්සේලා නෙමේ කිරියලු දෙනාට කියන්නේ මුලා වෙන්නත් එපා මුලා වෙච්ච අයට කියන්නේ මුලා වෙන්නත් එපා මේක ධර්මයේ තුලත් ත්‍රිපිටකයේ තුලත් පරීක්ෂා කරලා බලන සාසන ඉතිහාසයේ වෙච්ච දේවලුත් එක්කත් පරීක්ෂා කරලා බලන ඒක මේ හිතන්න එපා ඒක මේ කියලා හිතන්න එපා ඒ එහෙම දේවල් තියෙනවා ඉතින් ඒක වරදක් නෙමෙයි එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒක අභාගාමී ප්‍රශ්නෙකුත් නෙමෙයි ඒක වරදකුත් නෙමෙයි ඒක Tamanට වැටහෙන විදිය ඒව හැමෙන් සැරෙන් ඉවරදි කරගෙන යන්න හැකියාව තියෙනවා ඉතින් ඒ ආකාරයේ නිරෝධ සමාපත්තියකට සම්බන්ධින්න පුළුවන් උතුමයන් වහන්සේලා අන්න පහන සංඥාවෙන් අදිෂ්ඨාන පරිදි පුරුණුවම් පාන. ඔය ඉන්න කට්ටියට කිසි කෙනෙකුට ඔය රහතන් වහන්සේලා කියන අයට අදිෂ්ඨාන පරිදි පුරුණුවම් පාන්න බෑ. අදිෂ්ඨාන පරිදි පිරිනුවම් පෑමේ හැකියාව තියෙන මහරහතන් වහන්සේ කෙනෙකුට පමණයි. කොහොමද? පාන සංඥාවට සමවැදිලා පිරිනුවම් පාන්න පුළුවන් උන්වහන්සේලාට පමණයි. දැන් රාජන් වහන්සේලා කිසි කෙනෙක් මේ බට ගහනකන් ඉඳලා හුස්ම ඇදලා ඉඳලා හුස් ගාලා ගියේ නැහැ. අවසරය ඉල්ලගෙන හොඳටම ශරීරයේ තියෙන හොඳ පල්ලංගකින් ඉඳගෙන වාඩි වෙලා දැන් මම අවසාන වතාවටයි සමාධියෙන් මම දුර වෙන්නයි හදන්නේ මේ සසර කෙලවර කරන්නයි හදන්නේ කියලා සමාපත්තියට සමවදිනවා එච්චරයි ඊට පස්සේ පැය ගණනාවක් ගියාට පස්සේ පැය 5ක් ගත වුණාට පස්සේ මේ ශරීරයේ හොම නෙවී ගිහිල්ලා මේකේ කිසිම දෙයකට සම්බන්ධතාවයක් නැතුව මේ කයෙන් ඊළඟට සීතල වෙලා යනවා. බලන්න මේ මානසිකත්වයේ කියන එක වාෂ්ප කරලා බිඳුවටම. කබුරු වෙත්තක් වගේ. දැන් අර බුදුරු කෙනෙක් වාසය කරන්නේ මේ ඇත්තන්ට මේ මේ ඒ නිරෝධය ඒ ධර්මයේ ඔක්කොම අඳුනගෙන ඒත් වාසය කරන්නේ යංගිසි උත්තානයක් තියෙනවා මම මේ 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 අයට ධර්මයේ දේශනා කරන්න ඕන කාය ශක්තිය බලය තියෙනතුරු කියලා උන්වහන්සේලාට අදිස්ථානයක් තියෙනවා බුදුරජාන් වහන්සේ මතක් කරලා ඉල්ලීමකුත් කරනවා මේ ඔබගේ කාය ශක්තිය සහ ගුණේති පවතිනතුරු පිරුණම් පාන්න එපා කියලා නැත්නම් සමහර භික්ෂුන් වහන්සේලා කැමති වුණා පිරුණම් පාන්න ප්‍රාප්ත වෙච්ච උනාට පස්සේ පිරුණම් පාන්න ලෑස්ති වෙන හැදුවා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කිව්වා එහෙම එපා ලොවට යහපත පිණිස බහුජන හිතාය බහුජන සුඛාය වශයෙන් මෙහෙවරක් කරන්න කියලා පව් මේ ලෝකේ ඉන්න අසරණ මිනිස්සු ටිකක් පිළිගන්නේ නැති මිනිස්සු ටිකක් ඉන්න ඒගොල්ලන්ට දෙන්න යන්න ඕනේ නැහැ මේක නුවණැති මිනිස්සු ටිකක් ඉන්නවා ඒ මිනිස්සුන්ට මේ මේක අවශ්‍යයි ලෝකේ කොයින මිනිස්සු ටිකක් ඉන්නවා ඒ මිනිස්සුන්ට මේක දෙන්න කියලා ඉල්ලීමක් කරා ඊළඟට ඒ වගේම තමයි ශරීරයේ දුර්වලතා හටගත්තනම් ගැටලු හටගත්තනම් උන්වහන්සේලා ඒවත් එක්ක ජීවත් වෙන ස්වභාවයක් තිබිලත් නැහැ උන්වහන්සේලා තීරණය කළ පිරුණා පාපසු ස්වභාවයක් ලක්ෂණයකුත් තියෙනවා. ඉතින් ඔය ඔය කාරණාත් එක්ක අවසානයේ පහන සංඥාන සමවැදී පිරුණෝම් පාන ගුණයකටපත් වෙනවා නාතන් වහන්සේලා. ඉතින් මේ මේ ඒ ගුණවලට එකක්වත් ගුණවලට තියා අඩුම තරමේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ලක්ෂණ තුනටවත් පරමාර්ථ වශයෙන් යථාභෝධය කරගන්න නැතුව අපේ CD අහලා සමහර ඉන්න අය ඉතින් වැඩේ පටන් ගන්නවා මම රහතන් වහන්සේලා 100ක් බිහි කරනවා හැබැයි මන් රහත් වෙන්නේ අවුරුදු 60 දී. ඒ වගේ ලනුත් කන අට්ටිය ඉන්නවා අය අතර. ඉතින් රහත් නොවෙච්ච කෙනෙක් කොහොමද රහත් කරන්නේ? කරන්න බෑ කියලා ඒක තේරුම් ගන්න බෑ. තෙන්ද ගෙනියන්න බෑ කියලා ඒක තේරුම් ගන්න බෑ. ඈ ඒක හරියට අර හොරපාරෙන් ඕස්ට්‍රේලියාවට ගෙනියනවා වගේ තමයි. කවුරු හරි කියනවා වීසා ඕනත් නැහැ, પાස්පෝර්ට් ඕනත් නැහැ මම ඕස්ට්‍රේලියාව ගෙනියන්න. අර ඒ වගේ අපෙත් හිටියොත් එහෙම රහත් කරලා දෙන්නම්. ඔය මුකුත් ඕනේ නැහැ. අපි රහත් කරලා දෙන්නම්. ඒවටත් රැවටන අය ඉන්නවා. ඉතින් යනවා. ඊට පස්සේ වීසත් නැහැ, પાස්පෝර්ට්ුත් නැහැ, ජීවිතෙත් නැහැ අවසානයේ. ඈ ඒව වෙන්නේ එපා. ඒ නිසා අතිශය සංවේදීව තේරුම් කරගන්න මේක පුජ්‍යලයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට කරන්න පුළුවන් දෙයක්. මේක පැහැදීම මත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විදර්ශනාව මත කරන්න පුළුවන් දෙයක්. පැහැදිලි නේද? මේක ආනන්ද හාමුදුරුවෝ කියන පුජ්‍යලයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වෙන පුජ්‍යලයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔබම ඔබ තුල අවදි වෙමින් ඔබේ ආධ්‍යාත්මය තුල නිවන නැහැ කියලා අපි මතක් කරානේ ඔබේ ආධ්‍යාත්මය තුල නිවන නැති බව තේරුම් අර ගැනීම තුලින් ලෝකෝත්තරත්වයේ වටහා ගැනීම තුලින් අවබෝධ කරගන්න තියෙන ධර්ම දැන් මෙතෙක් වෙලා ආනන්ද හාමුදුරුවෝ කුමන්ද දේශනා කරේ මම කිසිදු වචනයක් දේශනා කරේ නැත මා මෙතෙක් වෙලා කලේ ඔබේ තියෙන කුණු ටික ඔබේ තියෙන වචන ටික අස්කිරීම ඇදලා එළියට විසිකිරීම පමණයි මම කිසිදු ගාථාවක් පාඨයක් වාක්‍යයක් වචනයක් දේශනා කළේ නැත ප්‍රකාශ කළේ නැත. ඇයි හේතුව? දෙන්නට යමක් මා සතුව නැත. දෙන්නට යමක් මා සතුව නැත්තේ ගන්නට දෙයක් නැති බව අවබෝධ කරගත්ත නිසා. ගන්නට යමක් ලෝව නැති බව අවබෝධ කරගත්ත නිසා දෙන්නට යමක් මා සතුව නැත. ඔබනත් තියෙන්නේ ගන්නට යමක් නැති බව අවබෝධ කරගන්නට. අප්‍රමාදීව මේ සත්‍ය යථා අවබෝධය කිරීමයි දැනුවත් බව තියෙනවා. ඒ යථා අවබෝධය කිරීම ඔබගේ වගකීමයි. අප්‍රමාදේන සම්පාදේත. හැමදෙනාටම සම්මා සම්බුත් සරණයි.